භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්නස මේ මට මෙහෙම අදහසකුත් හිතුණා අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කළා තියෙයි. ඒ තුලින් බොහෝම වටිනා කරුණු ටිකක් දැනගන්න පුළුවන්. ඇත්තටම සතිපට්ඨාන භාවනාව කරන්නත් පසුබිමක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක කරන්නේ මොකටද කියන කාරණාව. දැන් සතිපට්ඨානේ වඩන්න ඕනේ. සතිපට්ඨානේ සිහින් ස්වාමීන් වහන්සේ මාර්ග සත්‍යයටයි තියෙන්නේ. අපි කියමු මෙන්න මේ දුක පිරිසිඳ මෙන්න මේ මට්ටමට දුක පිරිසිඳ දැක්කාමයි සමුදියේ දුරු වෙන්නේ දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙන්නේ කියලා දැනගත්තාම ඒ සඳහා කරන වැඩපිළිවෙලටයි සතිපට්ඨානේ ආйти. එතකොට සතිපට්ඨානේ හැම වෙලාවෙම නැඹුරු වෙලා තින් දුක පිරිසිඳ දකින්න විදියට. දුක පිරිසිඳ දකින්න ඕනේ මට්ටම අපි ගාව තේරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අහලා දැනගෙන තියෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය. මේ අපි කියමු ඇස ඉදිරිපිටින රූපේ ඇත්ත මේකයි. මෙන්න මේ මට්ටම දැකපු දවසටයි ආශ්‍රවක්ෂය වෙන්නේ. ඒ අනාශ්‍රව චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් වෙන්නේ. තණ්හාව උදුරු වෙන්නේ කියලා දැනගත්තට පස්සේ සතිපට්ඨානෙන් ආශ්‍රව ධර්ම දුරු වෙන විදිහට රූපයේ පිරිසින් දකින්න හිත යොමු කළා යුත්තේ. ඉතින් සතිපට්ඨා දැන් එහෙම නැති වුණොත් ප්‍රශ්නයක්. ටික දවසක් ටිකක් කරනවා දැන් මම මේක කළා දැන් මම මොකද කරන්න ඕනේ. තව ටිකක් කළා දැන් මේ ටික ආනාපාන සතිය වැඩුව දැන් මොකද්ද කරන්න ඕනේ. දැන් අසුබේ වැඩුව මොකද්ද කරන්න ඕනේ. පිළිකුල් භවනාව කෙරුවා දැන් මොකද්ද කරන්න ඕනේ කියලා කරන්න ප්‍රශ්න ඇති වෙයි මිසක මේ නිවැරදි තැන තේරුම් නොගත්තොත් කරන ගානේ ප්‍රශ්න වැඩි වෙනවා. හැමදාම ප්‍රශ්න. නමුත් නියම විදිහට නම් කරන්න තියෙන ප්‍රශ්න ලෙහෙන්න ඕනේ. එයාට ප්‍රශ්නයක් තිබුණොත් ටිකක් කරනකොට ඒක නැහැ. තව ටිකක් කරනකොට තව නැහැ. කරන්න දියුණු වෙන නියම ක්‍රමේ නම් ප්‍රශ්න නැති වෙන්න ඕනේ. නමුත් මේක හරියට තැන නොදනකලොත් කරන්න ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා අද දවසේදී මම අනිත්‍යම් කරුණු ටිකක් විස්තර කරලා ඉවර වෙලා ඉඩ තිබුණොත් සතිපට්ඨානේ දේශනා කරන්න නැතිනම් හෙට උදේ සතිපට්ඨානේ පැහැදිලි කරන්න මම කාලය ගන්නම්. කමන්නේ නැද්ද? මොකද ඒකට මම හිතන්නේ පාඩුවක් වෙන්නේ අපිට මේ වටපිටාව අනිත් එකෙන් ආවරණය වෙනවා. මේ ඉඳ තිබුණොත් අපි මෙහෙම කරමු. හවසක් ටිකක් භාවනාත් කරමු. තව අවශ්‍යම අවශ්‍යತನක් මම ඇත්තටම මේ පරිසම්පාද විස්තර කරලා ගැඹුරු වැඩි හින්දා එහෙම නැත්නම් පොඩ්ඩක් නතර කළා කෙටි කොටසක් නොකිය. නමුත් තමයි දැන් සමහර ස්වාමීන්වහන්සේලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති. මම ඒක පැහැදිලි කරන්න. මොකද ඇත්තටම තණ්හාවයි ඉන්නේ අපි ඉපදෙන්නේ. එතකොට තණ්හාව නැති වුණොත් ප්‍රශ්නයක් නැහැ. අවිද්‍යාව නෙමෙයි ප්‍රශ්නේ කියන තැනකින් සමහර ස්වාමීන්වහන්සේලට හිතෙන්නේ නැති. මොකද තණ්හාව නැති කරගන්න තියෙනවා නම් අපිට ඇති අවිද්‍යාව අපිට වැඩක් නැහැ. අවිද්‍යාව ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ ස්වාමීනාංශ. මම ඒක ස්වාමීනාංශලට පැහැදිලි කරන්නම්. ඒකයි තණ්හාව නැති කරන්න ඕනේ. නමුත් පටිච්චසමුප්පාද ධර්මයේ උදේ ස්වාමීනාංශ අර්ථ ගන්න අපි නිකමට කියමු සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ දුක. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. කෙටියෙන් අර්ථ ගත්තොත්. හරි. දැන් අපි තණ්හාව නැති කරන්න ඕනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. තණ්හාව නිසා නම් දුක ඇති වෙන. තණ්හාව නැතුව දුක නැති වෙනවා කියන එක තර්කයක් නැහැ නේද? හරි. තණ්හාව නැති කරන්න හැදුවොත් එයා කියනවා වේදනාපච්චය තණ්හා. වේදනාව නැති කරන්න වේදනාව නැතුනොත් තණ්හාව නැති වෙනවා. වේදනාව නිසායි තණ්හාව ඇති වෙන්නේ. වේදනාව නැතිනම් තණ්හාව ඇති වෙනවා. වේදනාව නැතුනොත් තණ්හාව නැති වෙනවා. වේදනාව නැති කරන්න මන් නැති වෙනම් තණ්හාව කියයි. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. දුකක් නැති වෙනවා. වේදනාව නැති කරන්න හදනකොට පස්සපච්චය වේදනා. ස්පර්ශය නැති කරන්න එතකොට මම නැති වෙන මං ගැන කරදර වෙන්නේ නැහැ වේදනාව කිව්වොත්. ඒතකොට ස්පර්ශය නැතිකොට වේදනාවක් නැති වෙයි, තණ්හාවක් නැති වෙයි, දුකක් නැති වෙයි. ස්පර්ශය නැති වෙන කරන්න කියලා හැදුවොත් සලායතන පච්චය පස්ස ආයතන ටික නිසා ස්පර්ශය, ආයතන නැති නුදු ස්පර්ශය නැති වෙනවා. ආයතන ටික නැති කරන්නකෝ මං ගැන කරදර වෙන්න එපා. ආයතන ටික නැති කරන්න හදනකොට නාම රූප නිසා ආයතන, නාම රූප නැති කරන්නකෝ එතකොට ආයතන නැති වෙයි. නාම රූප නැති කරන්න හදන්නේ නැහැ, මාව නැති කරන්නත් කරදර වෙන්න එපා. සංඛාර පච්චය මේ විඥාන පච්චය නාම රූප, විඥානේ නිසා නාම රූප උනේ. විඥාන නැති කරන්නකෝ මං නැති වෙන්න. විඥාන නැති කරන්න හදන්නේ නැහැ, මාව නැති කරන්නත් කරදර වෙන්න ඕනේ. සංඛාර පච්චය විඥාන, කර්ම නිසායි සංඛාර නිසායි විඥානේ ඇති උනේ. සංඛාර නැති වුණු විඥානේ නැති වෙයි, මාව ගැන කරදර වෙන්න ඕනේ. සංඛාර නැති කරන්න හදනකොට අවිද්‍යාව පච්චය සංඛාර, අවිද්‍යාව නිසායි සංඛාරය. අවිද්‍යාව නැති වුණොත් මං නැති වෙන්න කරදර වෙන්න ඕනේ. අවිද්‍යාව නැති, අවිද්‍ය යත්තේ අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප සලායතන පස්ස නිරෝධ කියලා කෙටියෙන් දුකට හේතුව තණ්හාව, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා තිබ්බට ඇයි ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි කියලා මුලට දැම්මේ? සම්මා දිට්ඨි සහ විඥා, විඥා උපාදව විඥා නිරෝධ. අවිද්‍යාව සම්මා දිට්ඨියෙන් කරන තණ්හාව නෙවෙයි අවිද්‍යාව නැති වෙන එක. මම විස්තර කරන්නම් ඒක. යමකට යම් දෙයකට යම් ඵලයකට හේතුවක් තියෙයි. හේතුව බෙදනවා. හේතුව හේතුවට ආසන්න හේතුව, ආසන්න හේතුවට ආසන්න හේතුව, මූල හේතුව මූල හේතුවට මූල හේතුව. ස්වම්නාංශ දුක ඇති වෙන ප්‍රතිපදාව පඩිපෙලක් නම් ඒකට ආසන්න හේතුව තණ්හාව. ඒකෙත් තව ගොඩාක් දේවල් තියෙයි ස්වම්නාංශ. මට මේ ටිකට ස්වම්නාංශට ඔක්කොම උගන්වන්න බෑ. තණ්හාවෙත් ප්‍රවේද තියෙයි. සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා දෙකට බෙදනවා. ඒකේ ක්‍රියාකාරීත්වය පංච උපාදානස්කන්ධේ දෙයාකාරයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව වට්ටමූලික තණ්හාවකුත්, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුට්ටබ්බ තණ්හා කියලා සමුදාචාර තණ්හාවකුත් දෙයාකාර තණ්හාවකින් පංච උපාදානස්කන්ධේ දෙයාකාර දුකක් කියනවා. මේකේ මම කිව්ව මට විස්තර කරනවා නම් මාස ගානකුත් මදි අවිද්‍යා මූලික තණ්හා මූලික කියලා න්‍යායක් තියෙයි. ඒ න්‍යාය මත පංච උපාදාන ස්කන්ධය දෙකට බෙදෙන ආකාරයත්, ඒකේ දෙක දෙආකාරයකට තණ්හාව නියෝජනය වෙන ආකාරයත් තියෙයි. එතකොට මේ දුක, දුකට හේතුව කියන්නේ තණ්හාව කියලා ආසන්න හේතුවකින්, දුකට ආසන්න හේතුවකින්. ඒකත් මම පැහැදිලි කරන්න ස්වාමීනාස. ස්වාමීනාස ඒකට ස්වාමීනාන්සලට ඕනනම් ලියාගන්න පටිසම්භිදා මග්ගේ ගති කතාවල මිනිස්සෙක් උපදින්නේ කොහොමද කියන හේතු ටික පෙන්නනවා. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ කර්ම, ඒ කියන්නේ කුසල හෝ අකුසල කර්මයකට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලානේ. මේ අපි හිතාගෙන ඉන්නේ කර්මයට අපි උපදිනවා කියලා. එහෙම නේද ස්වාමීන් වහන්සේ? නමුත් ඇත්තටම කර්මයට නෙමෙයි අපි උපදින්නේ. තණ්හාව නිසායි. අපි උපදින්නේ තෘෂ්ණා නැමැති වඩුවයි ගේ හදන්නේ. ඕක අපි හිතාගෙන ඉන්නේ කෙනෙක් මැරිලා ඉපදෙන තැනදී හේතු අටයි. අපි නිකන් මිනිස්සෙක් ඇටිද කියමු. කර්මසිතක තියෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල කර්මසිතේ තියෙන හේතු තුනයි, ප්‍රතිසන්දි වශයෙන් එන තැනක තියෙන විපාකසිතක තියෙන හේතු තුනයි, හේතු හයයි කියලා. නෑ සම්මත හේතු අටක් ඕනේ මිනිස්සෙක් මැරිලා උපදින්න. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ යම් කර්ම නිමිත්තක් එළඹියාම ඒකේ අපි කියමු රෝණල්සේ ජී වෙනවා කියලා. මේ සිතේ තියෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන ගති තුනක්. මේ ගති තුන හින්ද නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ කර්ම නිමිත්ත එළඹුපු පමණකින් කර්ම නිමිත්ත නිසා නෙමෙයි අපි උපදින්නේ. ඒ කර්ම නිමිත්ත විදර්ශනා කරගන්න පුළුවන් නම් අන්තිම මොහොතේ ජීවිතය අවසන් වීමයි රහත් වීමයි දෙක එකට වෙනවා. එයාට කියන ජීවිත සමසි රහතන් වහන්සේ කියලා. නමුත් මේ කර්මසිතක් මරණාසන්න මොහොතේ එළඹිහාම අභාවිත මනසක් තියෙනකොට හුරු පුරුදු කළ නැත්තම් අකුසල චිත්ත වීතියක් යනවා. ලෝභ මෝහ, ලෝභ මෝහ කියන හේතු දෙකක් ඕකේ යෙදෙනවා. ඒකට කියනවා නිකාන්ති ක්ෂණය කියලා. නිකාන්ති ක්ෂණය කියලා හුවන්ල්සය කියලා සිහි වුණාම මේ සිහි වෙච්ච එක තමන්ගේ මනසේම චිත්‍රයක්, විතර්කයක් කියලා පෙන්වන්නේ නැතුව ඒ රුවන්ල්සය වඳින්න බලන්න කැමැත්තක් ඇති වෙනවා. කියන්නකෝ ඇත්ත නොපෙනන කැමැත්තක් එන. ඒ කැමැත්ත නිසා අපි වඳින්න යන්න යනවා. කය යන්න බැරි හින්දා විඥානය වෙනතකට වැස ගන්නවා. එතකොට පැමුණුනේ තණ්හාව නිසායි. ඒ රුවන්වැසයි කියලා නිමිත්ත සිහි වෙනකොටම මේක මනෝමයෙන් උපන්න විතර්කයක් හැටියට දැකලා උපදින හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්න පුළුවන් නම් ඒක කැමැත්ත ඇති කරගෙන යන්න යනවා කියන සිද්ධියක් ඊදෙන්නේ නැහැ. ඒ නිසායි ඒ බඳු රහතන් වහන්සේට කියන ජීවිත සම්පති රහතන් වහන්සේ කියලා. කර්ම නිමිත්ත හැම වෙලාවෙම උපන්නට පස්සේ මේ මුලටම තියෙනවා බලන්න ස්වාමීන් වහන්සේ. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා ධර්මතා පහක් තියි ප්‍රතිසන්දියට එන්න අපිට. මේ සංකාරයේ ඉඳලා විඥානයේ දක්වා නිකම්ම වෙ නැහැ. මරණාසන්න මොහොතේ අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක් එළඹෙනකොට ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඒකට රස විඳ ගැනීම අනුව බලමින් උපාදාන වෙච්ච නිසායි මේ භවයට විඥානය බැසගත්තේ කියන ධර්මතා පහක් තියි. එතකොට ඇත්තටම සසර උපදින්නේ තණ්හාව නිසායි. තණ්හාව නිසායි. ඒක දෙකක් නැහැ. නමුත් තණ්හාව කියන එක නැති කරන්න බෑ මගදී. අවිද්‍යාව කියන තැන දක්වාම යනවා. මේ අර මං කිව්ව පටිච්චසමුපාදයේ එකින් එකට එකින් එකට එකින් එකට අපි බැලුවොත් අවිද්‍යාව දක්වාම ගෙහිල්ලා ඊට පස්සේ පෙන්නනවා අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකිරීම වෙන සංකාරයෙන් කියලා පටිච්චසමුප්පාද චක්‍රෙම අනිපැතර හැරෙනවා. තුන් භවයට යන එකම විපාකයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තණ්හාව හිටින්න කර්මක්ෂය වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා දුකට හේතු දුක පංච උපාදානස්කන්ධ දුක පෙන්නලා දුකට හේතුව තණ්හාව කියලා පෙන්නලා තණ්හාව නැතිනො දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙනම් මහණෙනි තණ්හාව නැතිකරන්න කියලා කොහෙවත් පනවල තියේද? ඇයි පනවල නැත්තේ? ස්වාමීන් වහන්සේ දරුවෙක් හැටියට දකිනකන් දරු තණ්හාව නැති කරන්න බෑ. ඒක ධර්මතාවයක් ලෝකේ. අම්මා තාත්තා කියලා දකිනකන් ඒ අම්මා තාත්තට තියෙන ආදරය සෙනෙහස කියන එක නැති කරන්න බෑ. කොහෙන් යන්න බෑ. මේ රත්තරන් මිලමුදල් කියලා දකිනකන් ඒක නැති කරන්න බෑ. ඉතල ඇහැ පිරිසුදු කරගන්න වෙනවා. එතන තියෙන ඇත්ත දැකපු දවසටයි තණ්හාව නැති වෙන්නේ මිසක වස්තු අපි දකින විදිහටම වස්තු ඒ විදිහටම දකින්දි තණ්හාව නැති වෙන්නේ නැහැ. ඒකයි දුකට හේතුව තණ්හාව ධර්මතාව ටික පෙන්වන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතنين මාර්ගයේ පෙනෙන්නේ නැති බව තේරුම් ගන්න. අපි හිතාගෙන ඉන්නේ මේ දුකට හේතුව තණ්හාව කියලා පෙන්වුවා. හරි. තණ්හාව නැතිනො දුක නැති වෙනවා කියලා පෙන්වුවා. හරි. නව පනවල තියේද? එහෙනම් තණ්හාව නැති කරන්නේ කියලා නැහැ. ඇයි පෙනුවේ නැත්තේ? එතනින් කරන්න බෑනේ. බැරි නිසා, නොවන නිසා. ආය මේ වාරිය අට්ටංග කුමග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා ප්‍රතිපදාව වෙනම පෙනෙවුවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලට තියෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? විද්‍යාවක්. මජ්ජිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රය බලන්න. සම්මා දිට්ඨි සහ විඥා, විඥා උපාදව අවිඥා නිරෝධ. ওই වචන ටික කොහොමද තියෙන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව, විද්‍යාව උපංකල්ය අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන තැනකින් ප්‍රතිපදාව ආපව එතෙන්ට හැරෙවි ඇයි? තණ්හාව කියන ඔතනින් හරවන්න බැරි නිසා. මම ඒක ස්වාමීන් වහන්සේට උපමාවකින් පැහැදිලි කරන්නම්. කඩේට ගිහිල්ලා ගේනවා මස් සාත්තලක්. මස් ටික. හරිද? ගෙනවහම දැකපු ගමන් වළඳන්න හිතෙයිද? කැමැත්ත හිතෙනවද? ආසාව හිතෙනවද? නෑ. ඊට පස්සේ දැන් මස් කුට්ටිය විතරයි තියෙන්නේ. ගෙනල්ලා ලුණු දාලා, ගම්බිරිස් දාලා, එක එකව දාලා, පාන් කුඩුවල තවරලා, තෙල් වලින් බෙදලා හොඳට තිගානක තිබ්බහම දැන් ඉතින් සිහි කළ පමණකින්ම කැමැත්ත එනවද නැද්ද? නිකම්ම මස් කුට්ටිය තියද්දී කැමැත්ත ආවද? හැබැයි කැමැත්ත ඇති වෙන විදිහට හොඳට ටෙම්පරදු කරලා හදාගත්තානේ. ඒ වගේ ස්වාමීන් වහන්සේ පුරාණ කර්මෙන් හටගත් රූපේ මස් කුට්ටිය වගේ ඇසි දෙපිට වර්ණ සතානක් විතරයි එන්නේ. ඒකේ අම්මා තාත්තා දුව පුතා අයියා කවුරුවත් නැහැ. ඒක ඇසි දෙපිට එල්බගෙන මේ මගේ දුවනේ, මේ මගේ පුතානේ, මගේ පුතා මෙහෙමයි හැදුවේ, මෙහෙමයි 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 කියලා හොඳට නිමිති හදාගන්නවා. හදාගෙන මේ ඇහින් බැලුවාම ස්වාමීන් වහන්සේට එතන තියෙන වර්ණ සටහන කුණපකොටස් තේන්නේ නැහැ. පේන්නේ දරුවා. දැන් දරුවට තණ්හාවයි. දරුවට තණ්හා කරනවද නැද්ද? තණ්හාවයි. දැන් දරුවට තියෙන තණ්හාවට ප්‍රතිසන්දි යන්න පුළුවන්ද බැයිද? දැන් දරුවට තියෙන තණ්හාවට ප්‍රතිසන්දි යන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හරි. දරු තණ්හාව හික්මවන්න පුළුවන්ද? දරුවා කියලා දකින්නකම බෑ. හොඳට බලන්න, යථාර්ථයෙන් ඕගලන්ට දරුවෙක් හම්බුණාද? යථාර්ථයෙන් හම්බ වුණේ කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහන. ඇස් ඉදිරිපිටට ආවේ ඔන්න පුරාණ කර්මයෙන් හටගත්ත විපාකය. එච්චරයි. තණ්හාව නැති කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි ආර්ය අෂ්ටාංග දුකට හේතුව තණ්හාව. ඔය අපි නොදන්නවා වුණාට, දරුවා කියන අදහසෙන් වුණාට අපි තණ්හා කරලා තියෙන වර්ණ සටහනට. හැබැයි නිකම්ම නෙමෙයි, අපි යෝකට හැඩවැඩ දාගෙන තියෙන්නේ. මේ මෝඩකම අපි හෙළි වෙන්න ඕනේ. ඒ වර්ණ සටහන ඇස් ඉදිරි පිටට දල්වගෙන, මේ මගේ දරුවානේ, දරුවා මෙහෙම මෙහෙමයි මම හදාගත්තේ, මේ විදිහට හොඳ විස්තර ටිකක් මනසේ පුරවලා, දැන් මේ රූපේ දිහා එහෙම බැලුවාම මට පේන්නේ වර්ණ සටහන නෙමෙයි. අපි නිකමට කිව්වොත් දිට්ඨියේ ඇඳපු ගඩොල්වල තියෙන තැනක චිත්‍රයක් ඇස් ඉදිරි පිටට ආවේ. දකින්නකොටම දරුවා කියන අදහස ආවා. අපි දන්නේ නැහැ දරුවා කියලා. ඒ කියන්නේ බිත්තියේ පැත්ත අපි දන්නේ නැහැ. අනේ මේ මගේ දරුවානේ, මේ මගේ දරුවාගේ පින්තූරෙන් දරුවාගේ ෆොටෝ එකනේ මේ කියලා අපි බොහෝ කරුණු හිතුවා කියන්නේ. හිතලා තමන්ගේ මනසේ තියෙන අදහසින් ඒ දිහා බැලුවාම දැන් ගඩොල් වැලි පෙනෙන්නෙත් නැහැ, චිත්‍ර පෙනෙන්නෙත් නැහැ, දැන් පේන්නේ දරුවා හෝ දරුවාගේ ෆොටෝ එක. දැන් දරුවාගේ ෆොටෝ එකක් පෙනෙන තැන පුරාණ කර්මෙන් හටගත්ත විපාකයක් යථාර්ථයක දරුවගේ ෆොටෝ එකක් තිබ්බද? තේරුම්ම කියන්නේ නැහැ. තිබුණේ විත්‍ය කැඳපු චිත්‍රයක් පෙනුන එක. පුරාණ කර්මෙන් හටගත්ත වේදනා කියන තැන දක්වා. වර්තමාන කර්මය තමයි වර්තමාන අවිද්‍ය සංකාර. මෙන්න මෙතන. මේ තමයි විත්‍ය ඇඳපු චිත්‍රය, ගඩොල් වෙලි සිමින්තියෙන් කළ විත්‍ය, විත්‍ය ඇඳපු චිත්‍රය ඇස් ඉදිරි පිටට ආවේ. පේනවා. ඒකේ ඇත්ත නොදකිනකොටම, ඒකේ ඇත්ත නොදකිනකොට මෙතන ඵල හේතු සංධිකෙන් තන අවිද්‍යාව. අනේ මගේ දරුවා නේද, මේ දරුවා උස්මහත් කළේ මෙහෙමයි, මේ විදිහටයි කන්න දුන්නේ, බොන්න දුන්නේ, දරුවා මට උපකාර වෙයි, වයසට ගියාම සලකයි, මට ඉන්නේ මෙච්චරයි කියලා හිතලා 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 තමන්ගේ මනස සරාගී වෙනකන් ඇලෙනකම්ම, තමන්ගේ මනසේ උපන්න නිමිත්තේ තමන්ම ඇලෙනකම්ම හොඳට හිතනවා. මේ අරේ ගඩොල් වෙලි කළ සිමින්තියේ චිත්‍රය තියෙන එක පැත්තක දන්නේවත් නැහැ. ඒ නිමිත්තේ හොඳට හිතලා ඊට පස්සේ මේ අවිද්‍යාපච්ච සංකාරගෙන හොඳට හිතනවා. හිතලා මේ දර්ශනයෙන් තමයි, මේ අදහසින් තමයි මේ රූපය දිහා බලන්නේ. බලනකොට ඒකෙත් තව තියෙන ක්‍රම. ඇත්තටම එහෙ බලනවා නෙමෙයි හැම වෙලෙම ආශ්‍රව මෙහෙ යෙදෙන්නේ. අපි නිකමට කියමු, ඒ රූපය දැන් අපිට පෙනෙන්නේ දරුවා වගේ. දැන් මගේ මනසේ තියෙන අදහස් ටිකෙන් විත්‍ය දිහා බැලුවාම මට ගඩොල් වෙලි පෙනෙන්නෙත් නැහැ, චිත්‍ර පෙනෙන්නේ දරුවා, නැත්තම් දරුවාගේ ෆොටෝ එක පේන්නේ. දැන් ඕගොල්ලෝ දරුවන්ගේ ෆොටෝ එකට කැමති. ඔන්න දැන් තණ්හාව හික්මවා ගන්න බෑ. දැන් ඔය විදිහට දරුවා බල බල, දරුවා බල 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 ඉඳලා තණ්හාව හික්මෙයිද කියලා බලන්න. ස්වාමීන් වහන්සේ රූපෝනේ නැහැ. මැරිච්ච අම්මා තාත්තා සිහි කරන්න. ඒත් ආදරයේ සෙනෙහස කියන එක, දුක කියන එක එන්නේ නැද්ද කියලා. එතකොට තේරෙයි තමන්ගේ මනසේ නිමිත්තක් නෙමෙයිද තමන් තලු මරන්නේ කියන එක. තමන්ගේ මරිච්ච තාත්තා අම්මා සිහි වෙලා තමන්ට අඬන්න බැයිද? පුළුවා. ඉතින් මේ දකින්න කොටත් එන්නේ ඒක නෙමෙයිද? එතකොට හැම වෙලාවෙම දරුවා කියලා බලනකොට, අම්මා කියලා බලනකොට, තාත්තා කියලා බලනකොට, රත්තරන් කියලා බලනකොට, රිදී කියලා බලනවා, මෙහෙම 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 මනසේ කාමයේ මනසේ මේ චිත්‍ර කාමය කාමනීය වස්තුව මත පතිත වුණාම මනසේ තියෙන කාමය අපි කියමු මේකට කියන සංයෝජනේ තපත උපාදානය. උපාදානයේ උපාදානීය ධර්මයට පතිත වුණාම, උපාදානීය කියලා කියන්නේ ගඩොල් වල සිමින්දියෙන් කළ බිත්තියේ චිත්‍රය. උපාදානය කියලා කියන්නේ මගේ දරුවා මනසේ තියෙන්නේ. මගේ උපාදානය උපාදානීය ස්කන්ධයන්ට බැහැලුවාම චිත්‍රය නැත්නම් බිත්තිය දරුවා වෙනවා. බිත්ති පේන්නේ නැහැ. දැන් දරුවට තණ්හාව. ওই විදිහට බලබලා 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 ඉන්න ගානේ තණ්හාව තමයි වැඩෙන්නේ. මරණාසන්න මොහොතේ දරුවා සිහි වෙලා ප්‍රතිසන්දිත යනවා. තාත්තා සිහි වෙලා ප්‍රතිසන්දිත යනවා. රත්තරන් සිහි වෙලා ප්‍රතිසන්දිත යනවා. දුකට හේතුව තණ්හාව. අම්මට තාත්තට දුවට පුතාට දරුවන්ට තියෙන තණ්හාව හික්මවා ගන්න බැරි හින්දායි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඔය තණ්හාව නැති වුණොත් සසර උපදින්නේ නැහැ. තණ්හාව නැති වෙන්න සම්මාදිට්ඨි අවිද්‍යාව නැති කරන්න මොකද්ද? එහෙ නිසා ගඩොල් වැලි සිමින්තියෙන් කළ බික්කියක චිත්‍රය දකිනකොට තමන්ට නෙන්නේ කියන අදහස එනවා. උපාදානයේ පරිහරණය කරන්නේ නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ ආයතනය මේ උපාදාන වශයෙන් කිසිවක් ගන්නෑ. තමන්ගේ මනසේ තියෙන කිසිම උපාදානයක් මේ ආයතන ටිකට පතිත වෙන්න දෙන්නේ නැහැ. පතිත වෙන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් එයාට මෙහෙන් හම්බ වෙන්නේ නැහැ දරුවෝ. බාහිරෙන් හම්බ වෙයිද? චිත්‍රයක් ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ චිත්‍රයක් දකිනකොට තමා තුලයි දරුවා කියන අදහස යෙදුනේ කියලා පෙවුනොත් මේ අදහසින් බාහිරේ බලන එක වැරදි බලන්න බෑ කියලා පෙවුනොත් මෙහෙම බලබලා බලබලා හිටියොත් බාහිරෙන් එයාට දුව පුතාල හම්බ වෙයිද? එහෙම වුණොත් බාහිර රූපයකට තණ්හාවක් යෙදෙයිද? දරුවෙකුට බාහිර චිත්‍රයකට තණ්හා කරන්න පුළුවන්ද දරුවා කියලා? බෑ. තණ්හාව කියන එක හික්මෙන් ඉබේමයි. මේ තණ්හාව ගෙවෙන ක්‍රමයේ මේ දෙන්නේ අර ස්වාමීන් වහන්සේ තණ්හාව නැති වුණා නම් කොහොම හරි කියන එක හරි කොහොම හරි නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට කියලා එකක් පනවන්නේ නැතුව තණ්හාව කියන තැනම පනවනවා. අර වචන ටික ගන්න එපා. ඒකයි මේ ශාසනය ඉගෙන ගන්න කියලා කිව්වේ. අර්ථය බලන්න හොඳට. මම හෙට පිටකෝපදේශේ මම උගන්වන්නම්. ඒකේ පෙන්නන අර්ථයක් ගත්තොත් අර්ථයේ හොඳට පදබ්‍යංජනයන්ගේ බහල හොඳට පරිශනය කරන්න. පදබ්‍යංජන ගත්තොත් අර්ථයේ බහල හොඳට පරිශනය කරන්න. මේ පදබ්‍යංජනයාගේ අර්ථය මේකමද? මේ අර්ථයට මේ පදබ්‍යංජනය මේ භාෂිතයාගේ අර්ථය මේ පෙළේ අර්ථයද හොඳට පරිශනය කරන්න කියනවා. ඒ වගේ චතුරාර්ය සත්‍ය ගත්තාම අපි තණ්හාව නැති කියලා නම් හරි හරි පහසුයි ස්වාමීන් වචන. නමුත් අර්ථය වෙන්නේ නැත්තම් දුකට පංච උපාදානස්කන්ධ දුක්ඛ හරි ධර්මතාව පෙන්නවා. දුකට හේතුව තණ්හාව පෙන්නවා. තණ්හා නිරෝධ දුක්ඛ නිරෝධ නිරෝධ තණ්හාව නැති වෙන දුක නැති වෙනවා. හරි පෙන්නවා ධර්මතාව. එකක්වත් කරන්න වැඩ පෙන්නලා නැහැ. කිසිම දෙයක් එතනින් පනවලා නැහැ. කවුරු කෙනෙක් එතනින් පටන් ගන්නවා නම් එපමණකින්ම චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. හැමෝම හිතාගෙන ඉන්නේ තණ්හාව නැති කළා නම් හරි තණ්හාව නැති කරන්නයි කියලා. ඕනම ස්වාමීන් වහන්සේනමක් බය නැතුව නැගිටලා කියන්නේ ඕකේ ප්‍රතිපදාවක් පෙන්වලා තියෙදි කියලා උතන. දුක ඇති වෙන දුක පෙන්වුවා, දුක ඇති වෙන හැටි පෙන්වුවා, දුක නැති වෙන හැටි පෙන්වුවා. එච්චරයි. මාර්ගයක් පනවලා තියෙද? තණ්හාව නැති කරන්න මඟ පනවලා තියෙද උතනේ? නෑ. ආය මේ වාරිය අෂ්ටාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා බුදුරජාණන් තේ පනවලා තියෙන්නේ. කිසිම කෙනෙකුට නෑ බෑ කියන්න බෑ. මේක එහෙමමයි. මොකද වෙන ක්‍රමයක් නෑ. වෙන තැනක් නෑ. එකම එක දොරයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. කෙනා කෙනාට ඕන ඕන විදිහට සංකල්ප වශයෙන් දොරවල් හදාගෙන යන්න බෑ. පිටකයක් තියෙනවා. අපිට අනන්‍යතාවයක් තියෙනවා. අපි ওই බොහෝ කාලයක ඉඳන් එන අල්පී හිත්වල ගුණ කරගත් අදහස්නේ. අපිට උගන්වපු දේවල්නේ. අපි හිතාගෙන ඉන්නේ. නමුත් මේ ඉගෙනගත්ත උගන්වපු කවුරුවත් බලලා නැහැ මේ ධර්මතාවය කිව්වට ප්‍රතිපදාව උතන කියලා නැහනේ. උතන පනවල නැහනේ. කියලා කවුරුවත් කියලා නැහනේ. කොහෙවත් නැති කරන්න හදන්න එපා ස්වාමීන් වහන්සේ තණ්හාව. එහෙම පෙන්නලම නැහැ. ස්වාමීන් වහන්සේ තණ්හාව කියන එක නැති වෙන්න ඕන එකක්. නැති කරන්න හදන ගාන කරන්න ඉන්නවා. නැති කරන්න හදන කමම සසංකාරිකයි. ආන් ඒක හොඳට තේරුම් කරගන්න. මේ ශාසනේ නැති කරන්න යන ප්‍රතිපදාව මුලින් නේව සංඥා නාසඤ්ඤා තලයේ දක්වා කෙරවලට ගිය හැකි. ප්‍රථම අධ්‍යයනයේ හිත තබලා කාමය අතහරින්න පුළුවන්, ද්විතීයික අධ්‍යයනයේ හිත තබලා ප්‍රථම අධ්‍යයනය අතහරින්න පුළුවන්, තෘතීයික අධ්‍යයනයේ හිත තබලා ද්විතීයික අධ්‍යයනය අතහරින්න පුළුවන්, චතුර්ථ අධ්‍යයනයේ හිත තබලා තෘතීයික අධ්‍යයනය අතහරින්න පුළුවන්, ආකාසඤ්ඤායතනයේ හිත තබලා චතුර්ථ අධ්‍යයනය අතහරින්න පුළුවන්, විඥානඤ්ඤායතනයේ හිත තබලා ආකාසඤ්ඤායතනය අතහරින්න පුළුවන්, ආකින්ඤ්ඤායතනයේ හිත තබලා විඥානඤ්ඤායතනය අතහරින්න පුළුවන්, නේව සංඥා නාසඤ්ඤායතනයේ හිත තබලා ආකින්ඤ්ඤායතනය අතහරින්න පුළුවන්, සංඛාර අවශේෂ වශයෙන් සංඛාරයන්ගේ සියුම් වශයෙන් යන්න පුළුවන් තෙන්ටයි. එතනින් එහාට අත්හරින්න බෑ. මේ ඔක්කොගම දුක් ගෙවෙනවා. නමුත් එතනින් හිර වෙනවා. පීය මෝහත් මෝහත් දන්නේ මෝහත් කියලා. සමාව වෙන තවන තම මෙහෙම කතා කරලා කතා කරන්නේ මේ වට අර හිතට එන විදිහකට. එතකොට මෙහෙ යන්න බෑ. ස්වාමීන් වහන්සේ මේ ශාසනේ සංඥා සමාපatti නිරෝධ සමාපatti කියලා ක්‍රම දෙකක් තියෙයි. සංඥා සමාපatti වශයෙන් යන්න අමාරු නැහැ. මේ සංඥාව අතරින් තව සංඥාවකට හිත තබලා. ඒ සංඥාව අතරින් තව සංඥාවකට හිත තබලා. නමුත් නිරෝධ සමාපatti වශයෙන් යනවා කියන එක ලේසි නෑ. කාමයේ අතහරින්නේ තව සංඥාවට හිත තබලා නෙමෙයි නිවනට හිත තබලා. ප්‍රථම ධ්‍යානයේ අතහරින්නේ නිවනට හිත තබලා. ဒုတိය ධ්‍යානයේ අතහරින්නේ නිවනට හිත තබලා. තෘතිය ධ්‍යානයේ අතහරින්නේ නිවනට හිත තබලා. ඉස්තල ක්‍රමේ කාමයේ අතහරිය ප්‍රථම ධ්‍යානයේ හිත තබලා. ප්‍රථම ධ්‍යානයේ අතහරිය ဒုတိය ධ්‍යානෙට මේ සංඥාව අතහරිය තව සංඥාව කරන්. මේ සංඥාව අතහරිය මේ උඩට ගිහිල්ලා ඉර වෙනවා. එතන හැට යන්න බෑ. නමුත් මේකේ අරක සංකාර අවශේෂ වශයෙන් විතරයි යන්න පුළුවන්. මේකේ අන්තිම කෙරවල නිවනට හිත තබලමයි. කාමයේ අතහරින්නෙත් නිවනට හිත තබලා. ප්‍රථම ධ්‍යානෙ නිවනට. මේ ක්‍රමය ලෝකෝත්තරයි. මේ ධ්‍යානවල ලෞකික ලෝකෝත්තර බෙදෙන ක්‍රම තියෙයි. ඒක ගමම්මග සම්පූර්ණ වෙනස්. ධ්‍යානයක් තුල ධ්‍යාන අංග සමානයි. සමාන වුණාට ධ්‍යානයක පැවැත්ම සහ ආරම්භය සම්පූර්ණ වෙනස්. එතකොට එතෙන්දි මම මතක් කළේ තව ගොඩාක් මම නිකන් කියන්නේ සම්මානස මම විස්තර නොකලට සුවමනසල ලඝුකට හිතන්න එපා. මේ අපිට අවිද්‍යාව ප්‍රශ්නයක් නෑ, තණ්හාව වයින් කරගන්න ඕනේ කියන තැනකින්. මොකද මට එහෙම අදහසක් ආරංචි වුණා. මම මේ මගේ අදහසක් දී ගන්නවා මම දඟලනවා නෙවෙයි. මට එහෙම ඕනේ නැහැ. මේ මම එහෙම ලාභයක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. නමුත් සුවමනසල නොදන්න වෙන්නේ නැති මේකේ තියෙන පැතිකඩවල මම මේ කිව්වේ. සුවමනසල කාට හරි පුළුවන් ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ නොවන තණ්හාව නැති කරන්න කියලා මම අහන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කෙරෙන තණ්හාව නැති කරන එක නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරන්නේ මොකද්ද? අවිද්‍යාව නැති කරන එක. මම අර කිව්වේ සම්මාදිට්ඨිය සහ විද්‍යා, විද්‍යා උපදව විද්‍යා නිරෝධ. සම්මාදිට්ඨිය කියන්නේ විද්‍යාව. ඇයි අවිද්‍යාව කියන මූලික තැන හැපිලා තියෙන්නේ මේ ධර්මයේ? අතනින් ගන්න එපා වචන. ඒ වචන ටික පෙන්වන්නේ, ධර්මතා ටික පෙන්වන්නේ. ඒකෙන් ප්‍රතිපදාවක් පෙන්වෙන්නේ නැහැ. අපිට වරදින්නේ ස්වාමීන් වහන්සේ ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්න එපා. අපි ගොඩක් දෙනෙක් කරන එකම වැරද්ද තමයි පද ව්‍යංජන දැක්ක පමණකින් අර්ථය අරගෙන. අත්ති භික්ඛවේ අත්ථිතාවේ පටිපන්නෝ පුද්ගලෝ ආත්මසූවේ පිණිස පිළිපන්න පුද්ගලයා. එහෙනම් ආත්මයක් තියෙනවා තමයි. නැත්තම් බුදුහාමුදුරුවෝ මෙහෙම කියන්නේ නැහැ නේ. අන්න ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා. ඒකෙන් මේ බුදුරජාණන් වහන්සේ දෙන්න හදන අර්ථය මොකද්ද කියලා බලන්නේ. වචනේ තිබුණානේ, වචනේ අහුනොනේ තග්ගල වචනෙන් ගන්නවා. මේ ශාසනයට කරන ලොකුම හානිය තමයි මේ ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්න එක. ඒ වගේ දුකට හේතු තණ්හාව, තණ්හාව නැති දුක නැති තග්ගල ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා. එහෙනම් තණ්හාව නැති කියලා නම් හරි බුදුහාමුදුරු එහෙම පැනෙව්වද, පනකොල තියෙනවද නැද්ද, ඒ ඇත්තටම මාර්ගයේ කොතින්ද ගොඩනගන්නේ, ඒ සඳහා කොහොමද තියෙන්නේ, මුකුත් හොයන්නේ අපි. ඒ නිසා මේ පටිච්චසම්පාදයේ ස්වාමීන් වහන්සේ අර මස්රාත්තල වගේ අවිද්‍යාව පතිත වෙන, අවිද්‍යාවට ඇත්ත වහලා අවිද්‍යාව නොපෙනෙන තැන යථා භූත ස්වභාවය දක්වා විතරයි ගෙනත් දීලා තියෙන්නේ. එතනින් මෙහා වර්තමාන කර්මයකින් තමයි කාමවචර වස්තු හදාගෙන තණ්හා කරගෙන තියෙන්නේ. එතකොට තණ්හාව අයින් කරන්න ඉස්සෙල්ලා දුක නැති කරන්න තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න තණ්හාව තණ්හා කරවන මට්ටමට මේ හදපු මේ වැස්ම දුරු කරන්න ඕනේ. වැස්ම දුරු කරන්න ඇත්ත බලන්න ඕනේ. තියෙන තැනක් තියෙනවා. එතෙන් තැනකම එනවා. ඒකයි රූපවචර අරූපවචර ධර්මතාවත් එහෙමයි. තණ්හාව නැති කරනවා කියන එක බෑ. තණ්හාව අපි කියමු ප්‍රථම ධ්‍යාන මට්ටමේ ධ්‍යාන සැපයක් ඇති වුණා. ඒ ධ්‍යාන සැපේද තණ්හා කරන්න වෙනවා. තණ්හා කළොත් අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. හැබැයි කාම මට්ටමේ සැපයකට නෙමෙයි ධ්‍යාන මට්ටමේ සැපයකට. දැන් ධ්‍යාන මට්ටමේ සැපයකට තණ්හා කළාම බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ධ්‍යාන මට්ටමේ සැපය කාම මට්ටමේ සැපය ධ්‍යාන මට්ටම දක්වව ධ්‍යාන මට්ටමේ විපාකයක් බවට පරිවර්තනය කරගත්තේ කොහොමද අපි? කර්මී මම කියන එක තේරෙනවා ස්වාමීනි. ඒ කියන්නේ දැන් අපි හිතනෝනේ තණ්හාව නැති කරන්න ඕනේ කියලා.
හරි.
කාම මට්ටමේ තණ්හාව නැති කළොත් අපි කියමු රූප මට්ටමේ තණ්හාව දැන් කොහොමද අපි නැති කරන්නේ? ස්වාමීනි අන්ත රූප මට්ටමේ තණ්හාව ඉපදිලත් නෑ අපිට තව. නූපන්න තණ්හාවත් අපි නැති කරන්න දෙපේ. අරූප භව මට්ටමේ තණ්හාව කොහොමද නැති කරන්නේ? තව ඉපදිලත් නෑ අපිට. නූපන්න දෙ නැති කරන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ නිරුද්ධ වෙච්ච දෙයි නූපන්න දෙයි නැති කරන්න බෑ. එයා නිරුද්ධයි මෙයා ඉපදිලා නැහැ. උපන්න දෙයි නැති කරන්න පුළුවන්. ඈ? එතකොට උපන්න දෙයට ඇත්ත මං කිව්වේ රූප භව මට්ටමේ තණ්හාව තිබුණොත් රූප භව උපදිනවා නම් රූප භව මට්ටමේ තණ්හාව ඇති වුණේ රූප භව මට්ටමේ සැපයකටනේ දෙහන මට්ටමකටනේ. කාම භූමියේ උපන්න අපි රූප භව මට්ටමේ කාම විපාකය රූප භව මට්ටමේ විපාකයක් බවට පරිවර්තනය කරගත්තේ කර්මයෙන්ද කේමේ තණ්හාවෙන්ද මේ ජීවිතේම කර්මෙන් නෙමෙයිද අවිද්‍යාව වෙනස් කිරීමෙන් නෙමෙයිද තේරෙන්නද කියන්නේ දැන් සරණත් අපි කියු මේ පංචායතනේ අපිට හම්බ වුණා කාමයිනේ කාම මට්ටමේ විපාකය දැන් විපාකයකට අපි තණ්හා කළොත් කාම භූමිය උපදිනවා පහු කාලෙදී ඇස්තිදිරි පිටට එන රූපවල ඇත්ත බලබල ඇත්ත බලබල කා මේ කාම මට්ටමේ තණ්හාව ගෙවන්නේ රූප බව ඇස් වලට හම්බ වෙන රූපවල ඇත්ත බලබලනේ ඇත්ත බලනවා කියලා කලේ මොකද මේ සම්මා දිට්ඨිය. ඒ කියන්නේ රූප බව මට්ටමේ කර්මයක් මේ සකස් කරන්නේ අපි. එතකොට අපිට නිර්මාණය වෙනවා මොකද්ද? කාම බව මට්ටම වෙනුනොත් රූප බව මට්ටමේ ධ්‍යානයක් උපදිනවා. දැන් විපාකයක්. දැන් රූපාවචරස්ස කම්මස්ස කතත්ත උපචිතත්තා විපාකම් මේ ධ්‍යානය කියන්නේ රූපාවචර කර්ම කළ නිසා වැඩු නිසා විපාක. දැන් රූපාවචර විපාකයක් අපි විඳින්නේ ප්‍රතිසන්දි වශයෙන් ගෙනල්ලාද? උප්පත්ති වශයෙන් රූපාවචර විපාකයක් අරගෙනද අපි උපන්නේ? රූප බ්‍රහ්මයක් හැටියටද උපන්නේ අපි? නෑ. ධ්‍යානලාභී කෙනෙක් ධ්‍යානය කියන්නේ රූපාවචර විපාකයක්ද නැද්ද? විපාකයක්. කර්මක් තියෙනවා විපාකක් තියෙනවා කෙලෙසුත් තියෙයි. අපි ditta dhammo samavadina samapattiyak gattut vipaka harine rupavachara vipaka e vipakayata tannaha kolot rupa bhavi upadinawa attai hari den kama dhatuye upanna api rupa bhavi vipakayak bawata pat karagatta kohomada pat karagatte avidyawa adu kala karma wenas kirimen nemeida balanda oka puluwanda tannahawa karma sambandhayak nathuwa avidyawa sambandha nokara tannahawen karanna puluwanda ඒ කියන්නේ දරුවා දුව පුතා කියන එක පෙනෙද්දිම මම අනිත් අය වගේ දරුවා දුව පුතා කියලා කාම තණ්හාව ඇති කරගන්නේ මම රූප භව මට්ටමේ තණ්හාව ඇති කරගන්න කියලා පුළුවන්ද? බෑ. දරුවා ඇසුරු කරනවා බ්‍රහ්මයෙක් වගේ. රාන්ද්‍රදී මුතුමණෙක් ඇසුරු කරනවා බ්‍රහ්මයෙක් වගේ කියලා පුළුවන්ද? එහෙම බෑ. දැන් ස්වාමීන් වහන්සේ අර කියන පරියායයේදී ඔහොම එකක් අපි කරන්න හදනවා වගේ. එහෙම ඒව නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා මම මේකෙදි මතක් කළේ වචන තියනවා වෙන්න පුළුවන්. නමුත් වචනවල සැබෑ අර්ථය හොයාගෙන යන්න. අපි හැමෝටම වෙච්ච දේ තමයි වචන ටිකෙන් විතරක් අර්ථ ගන්න එක. මම හිතන්නේ ඒක තව මොන හරි ඒ සම්බන්ධ ස්වාමීන් වහන්සේ ඕනම දෙයක් මම එක කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම එහෙයි කියලා පිළිගන්නවට වඩා නිහඬව ඉන්නවට වඩා තර්ක කළා විතර්ක කළා තර්ක විතර්ක කළා කතා කරන්න මම කැමතියි. හැබැයි සත්‍ය තේරුම් ගැනීම සඳහා ඒ කියන්නේ අව්‍යාජ මනසකින් මේක තේරුම් ගන්න ඕනේ කමෙන් ඕනම ස්වාමීන් වහන්සේ නමකට ඉඩ තියෙයි. රූපාවචර තණ්හාව සම්මාදිට්ඨියෙන් නෙවෙයි සම්මාදිට්ඨිය බෙදෙනවා කම්මස කතා සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඇස් ඉදිරි පිටට එන රූපයට කාමයේ වෙනුවට රූපේ පවතින සතර මහා ධාතු කියන ස්වභාවය නැත්නම් රූපය පිරිසින් දකින මට්ටමට අපි හිතන්න මෙහි දුවා පුතා ගෙවල් දොරවල් කියන සංයෝජන අපේ මනසේ අතහැරිලා මහ භූතයි කියන මට්ටමට නුවණ වැඩෙනවා. නුවණ වැඩෙනකොට මේ පැත්ත සම්පූර්ණම මේ උපදින චිත්තචෛසික මට්ටමට හැදෙනවා මේ ආධ්‍යාත්මික පැත්ත. එතකොට ඉබේම අභ්‍යන්තර පැත්ත සමාධිය. ස්වාමීන් වහන්සේ දැන් මේ වෙලා තියෙන දේ මොකද්ද කියලා තේරුම් ගන්න. ගෑස් පුරෝපු බැලුනයක් ඇදලා ලණු පහකින් අපි බිමට ගහලා තියෙනවා කියන්නේ. ගෑස් පුරෝපු බැලුම කොහටද යන්නේ? උඩට. ඇදලා වරපතවල් හයියෙන් බිමට ඇදලා තියෙන. දැන් මේ බැඳුම් පහ හේතුයෙන් උඩට යන්න බැලුම යන්නේ. අපි ස්වාමීන් වහන්සේ මතක කළා ඕරම් භාගය කියලා කියන්නේ, ඕරම් භාගය කියලා කියන්නේ ඕරම් කියන්නේ යට කියන එක. යටට. උද්දම් භාගය කියන්නේ උඩට. දැන් බැලුම උඩට යන එකක් උද්දම් භාගය. නමුත් ලණු කෑලි පහකින් බිමට ඇදලා බැඳලා තියාගෙන යටට. උඩට යන බැලුම නමුත් බැඳුම් පහකින් ඇදලා බැඳගෙන තියාගෙන යටට. ඕරම් භාගය යටට. දැන් අපි ඔක එක වරපටක් කැපුවොත් මේක උඩට යයිද? නෑ. දෙකක්, තුනක්, හතරක්. එක මුද්දටම බලවත් නම් එකක් මදිද? ඇති. බැරි වෙලා මේ බැඳුම් පහක් කැපුවොත් පටස් ගාලා මොකක් වෙයිද? උඩටමයි යන්නේ. මේ හිත ස්වභාවයෙන්ම උඩට වැඩ කරන්නේ. ස්වභාවයෙන්ම උඩට යන්නේ. මේ උඩට වැඩ කරන හිත රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා කියන්නේ ඉතාම දැඩි රෑම් පහකින් මහ භූත ටික ඇදලා බැඳලා තියෙන රෑම් පහක්. මේ හිතට උඩට යන්න බෑ. ඕරම් භාගය කියන්නේ යටට ඇදගෙන තියෙන සංයෝජන ටික, මේ බැඳුන් ටික, මේ වරපටවල් ටික, මේ පහ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. අපි මේ රූපෙට නැඹුරු වෙලා ගනුදෙනු කරනකම්ම මේ වරපොට තව තද කරනවා. සද්දේ අහන ගානේ උඩට යන්න තියෙන බැලුම අපිටත් ඕනේ උඩට යන්න. අපි කැමති උඩට යනවට. උඩට යෑවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. නමුත් හැම වෙලාවෙම දවස ගානේ වරපොට අලුත් වෙඩියා ගන්නවා. කැඩෙන්නේ නැති වෙන්න. ආයෙත් ප්‍රාර්ථනා කරනවා උඩට යන්න ඕනේ මේ බැලුම යටට නම් එපා, කාමේ නම් උපදින්න එපා, මෞකුසකට නම් එන්න එපා කියනවා. ආයෙත් දවස ගානෙම ඒක චුට්ටක්වත් එල්ලෙන්න දෙන්නේ. දවස ගානෙම කැඩිලා තියෙනවද, මලකඩ කල්ලා තියෙනවද? මලකඩ කෑවොත් සවුත් වුණොත් මේක කැඩෙයි කියලා බයයි. ඈ ප්ලේන් එකක් ගන්නවා, පොලිස් කරනවා, ඒ කඹේ හැම වෙලාවෙම සුද්ධ කරනවා. ගැළවිලා තියෙනව නම් ඒක හොඳට තව ගොතනවා. වගේ දෙයක් තමයි රූපය ආරම්භය හිතනවා, කියනවා, කරනවා, ඇලෙනවා, බැඳෙනවා කියලා කියන්නේ දුව දිහා බලනවා, පුතා දිහා, රත්තරන් දිහා, රිදි මුතු මැණික් දිහා බලනවා කියලා කියන්නේ මේ ඇහෙන් ඇහැ නැමැති වරපට හොඳට අලුතෙඩියා කරනවා. අමරදේව මහත්තයාගේ සින්දුව, නන්දාමාලිනියගේ සින්දුව, අහවල් කෙනාගේ සින්දුව කියලා මේක හොඳට අහනවා කියන්නේ මේ වරපට අලුතෙඩියා කරනවා. ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ වරවටවල් පහ උදේ දවල් රැ අප්‍රමාදීව අලුත් වැඩියා කරනකොට මේක කැඩෙයිද? කැඩෙන්නේ නැහැ. අපි බාහිරය නිසා මෙහාට එනවා කියලා මේ සම්මා දිට්ඨිය තෝරගෙන මෙහි මෙහාට යන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ රූපයට, සද්දයට, ගන්ධයට, රසයට මනස යොමු කරන්නේ නැහැ කියලා කියන්නේ වරපට තමයි දුබල වෙන්නේ. හොඳට තේරුම් ගන්න, මේ වරපට තමයි දුබල වෙන්නේ. ඔහොම බාහිරට යන්න නොදි මේ මනසින් කරන්න එක. දැන් මනසින්මයි කාමයේ වරපටවල අලුත් දෙයක් කරන එකනේ. දැන් අපි කාම විපාක කියලා කිවි. ඇස ඉදිරියට ආවේ රූපේ. ඇහැ රූපෙට සංයෝජනේවත්, රූපේ ඇහැට සංයෝජනේවත් නෙවෙයි. මේ දෙන්න අරබියා කැමත් අරබියා හිත ඇති කරගෙන බැන්මයි වරපට මේකේ. මේ ලනුව. ඕකයි අලුත් දෙයක් කරන්නේ. එතකොට මේ අපි ඇසිදිරිපිට රූප ආවට හිත ඊට නමන් නැත්තම් හැම වෙලාවෙම ආදීනවානුපස්සී විහෙරති. පෙනෙන රූපේ ඇත්ත බලනවා, සතිපට්ඨාන දිහිත තියෙනවා, නැත්නම් දස සංඥාවෙන් එකට ඉන්න මේ ආදීනව බලනවා 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 කියලා කියන්නේ දැන් කාමයේ පරිහරණය කරන්නේ නැහැ. මේ දැන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩක්. කාම මට්ටමේ සංකාරය අවිද්‍යාව නැහැ. ඒ මට්ටමේ සංකාරණ එතන වෙනස් කරලා තියෙන්නේ. මෙහෙම කරන්න කරන්න වරපට දුබල වෙනවා. මෙහාට ඇදිලා තියෙන ගති අඩු වෙනවා, අඩු වෙනවා, අඩු වෙනවා, වෙනවා. යම් චිත්තක්ෂණයක බුද්ධංග ධර්ම පහළ වෙයිද, නීවරණ ධර්ම දුර වෙයිද, ඒ කියන්නේ වරපටවල ටික ඔක්කොම ගැලුණා. එදාට ඉබේම හිත උඩ අතට වැඩ කරන්නේ. එතකොට කියනවා උද්දම් භාගීය සංයෝජන කියලා. එදාට පාතට ගන්න අමාරු. එහෙම කඩපු බැලුනයක් පුද්ගලයෙකුට දෙන්නෙකුට ඇදලා නතර කරගන්න පුළුවන් වෙයිද? ලේසි නෑ. ඒ වගේ හිත උදාතර වැඩ කරනකොටත් ඒක නතර කරනවා කියන එක ලේසි නෑ. ඒකනේ අර අසිත තවුස ඇඬුවේ බෝසතාණන් වහන්සේ බුදු වෙනවා කියලා දැකලත් අසිතනේ. මේ එයා අරුපි බ්‍රහ්ම ලෝකෙ උපදින නමුත් එයාට උපදින්න බෑ. එයාට මේ දකින්න බැරි වෙනවා කියලා බුදු රජාණන් වහන්සේ නමක් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට දැක්කද කාම මට්ටමේ විපාකේ කිව්වේ මනසෙන්. මේ පේන රූපේ නෙමෙයි මනසෙන්. මෙහෙට නමලා අමාරුවෙන් තමයි මේ කාම තණ්හාව හදාගෙන තියෙන්නේ. කාම තණ්හාවට උපදිනවා. අවිද්‍යාව අඩු කළා. එහෙන් මනස ඒ පැත්ත නමන්න නැතුව මෙහෙට අරගෙන ඒ ප්‍රයෝගය නිසා උනේ දැන් කාම මට්ටමේ විපාකේ නැහැ. එහෙම ඇත්තටම තණ්හාව වෙන්නේ නැහැ. මේ ආධ්‍යාත්මික පැත්තට හිත වැඩ කරන උඩට එතකොට අධික සැපයක් සැහැල්ලුවක් බුදුහාමුදුරේ දේශනා කරන ඒ ප්‍රීතියෙන් සැපේ මේ කය නොතෙමුණු තැනක් නැහැ. සබන් අනන කෙනෙක් ඒ සුණු දියේසයිස අනනකොට ඒ දියෙන් නොතෙමුණු තැනක් නැහැ වගේ ඒ ප්‍රීතියෙන් සැපේ මේ කය නොතෙමුණු තැනක් නැහැ කියන මට්ටමට එනවා. එතකොට අන්නේ සැපේට තණ්හාවකලු අන්න තණ්හාව නිසා උපදිනවා බ්‍රහ්ම ලෝකේ. හරි, තණ්හාව තමයි ස්වම්නස නැති කරන්න ඕනේ. නමුත් තණ්හාව නැති කරන ප්‍රධාන මාධ්‍ය අවිද්‍යාව. ඔතනින් නෙමෙයි ස්වම්නස, ඔහෙන් තේරුමක් නැහැ. මම මේ ධර්මතාව ටික කිව්වේ ඔය මම ඔක්කොම මුලින් දැන් කියලා දෙන්න. මේ අද පෙන්වන ධ්‍යාන චතුත්ථ ධ්‍යාන ප්‍රථම ධ්‍යාන කියන ඒවා නම් මම දන්නේ නැහැ. අවංකවම කියනොත් මට ධ්‍යානයක් තියෙනවා මං රහතුත් වෙලා. මට නම් ධ්‍යාන තියා අංශයක්වත් නැහැ. මට තියෙන්නේ පිටකේ කියන දන්නා වූ හොඳ තීක්ෂණ නුවණක් විතරයි. අපි හිතන විදිහේ මේ සීනි බෝලයක් ගන්නවා වගේ එකක් නෙමෙයි ස්වාමිනා ධ්‍යානය කියන්නේ. අද මම දන්නේ නැහැ, මම වෙනදට නම් එහෙම කියලා නැහැ. නමුත් කියන්න වෙනවා අද ගොඩාක් ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුන්ට හම්බ වෙන ධ්‍යානලාභී. එහෙම ධ්‍යාන බුදුහාමුදුරේ දේශනා කරන්න ප්‍රථම ධ්‍යානෙ ලැබුවොත් මේ ශාසනේ එපමණකින් පිහිටක් කරගත්ත මාර්යාගේ ඇස අන්ධ කළා කියලා. නමුත් ධ්‍යානලාභී චතුත්ත්‍ය ධ්‍යානෙ දක්වා කහිනවා, දඟලනවා, නලියනවා, ඔළුව කහනවා. මේවා ස්වාමීන් වහන්සේ විහිළු. ස්වාමීන් වහන්සේ ප්‍රථම චතුත්ථ ධ්‍යානෙ ඕනේ ප්‍රථම ධ්‍යානෙට සම වැදුනොත් ස්වාමීන් වහන්සේලාගේ කකුල හිරිවැටුනොත් අත හිරිවැටුනොත් තියෙන බව තියනවා තියෙන බව දන්නේ නැහැ නේද? ප්‍රථම ධ්‍යානෙ සම වැදුනොත් එයා මේ කයවත් තියනවා දන්නේ නැහැ ප්‍රථම ධ්‍යානෙට. එර්ධි ඕනේ නැහැ චතුත්ථ ධ්‍යාන ලාභී කෙනෙකුට මේ කය පොළවේ මුඩට ගන්න පුළුවන්. සුඛ සංඥාව ලඝු සංඥාව හිතෙන් කයට බහලන්න විතරයි ඕනේ. නිත්‍යත්වෙම පොළොවේ මුඩට එනවා. අභිඥාවක් නෙවෙයි. එච්චරට නිබරයි මේ කය එදාට. මොකද හිත උඩට වැඩ කරන්නේ. මේ කය ඔසවල මේ කය හිතෙන් ගෙනියන්නේ. ස්වම්නාන්තල උඩ සාවෙන්නෝනේ. එනේ අවිර උඩ පයින්න පුළුවන්නේ. හරි. උඩ පැන්නෝ ස්වාමීන් වහන්සේ පොළොවේ වැලි කැටයක්වත් ගැටෙන්නේ නැතුව ගෑවෙන්නේ නැතුව මොහොතක් අපි අහසේ හිටියා නේද? කොහොමද අහසේ හිටියේ? මොකේ බලෙන්ද හිටියේ? සිතේ තියෙන සිතුවිලි වලින් නෙමෙයිද මේ කිලෝ 50ට උඩ දැම්මේ කියලා බලන්න. හෙර්දි නෙමෙයිද? ඇයි හිත දියුණු කළාම හිතෙන් මේ කය ගෙනියන්න බෑ කියන්නේ? දැනුත් කරනවානේ අපි. ඇයි අපි ඒව විශ්වාස නොකරන්නේ? ස්වම්නස හිත කයට බහලා තියෙද්දි හිතේ හැකියාව කයට සීමා වෙනවා. නමුත් මේ කය හිතට බහලන්න පුළුවන් වුණොත් හිතේ වේගෙන් මේ කයෙන් වැඩගත්ත හැකි. ඒවා ඒ තරම් දේවල් නෙවෙයි. අදත් අපි කරනවා. අපි නොදන්න වුණාට හිතේ තියෙන චූටි සිතුවිලි ටිකකින් මේ කය උඩ දානවා අපි. වැටකින් පයින්නවා, ගේට්ටුවකින් පයින්නවා, ඉස්කෝලේ දොර පයින්නවා, උස පයින්නවා කියලා කරන්නේ මොකද්ද? කිසිම දෙයක් අල්ලන්නේ නැතුව අහසේ මොහොතක් තියන්න පුළුවන් අපේ කය. ඒ සඳහා කළේ මොකද්ද? සිතේ තියෙන සිතුවිලි. සිතුවිලි මේ තරාදියකට දාලා කිරුවොත් කිලෝ 60ක් නැත්තම් 70ක් 30. අලියෙක් කිලෝ කීයක් බරයිද? 3-4ක් විතර බරයි. ඒ විඥාණයට පුළුවන් ඒ කිලෝ 4000ම උස්සන්න. ඉතින් සිතුවිලි වලින් උස්සන්නේ. හිත දියුණු කළාම උස්සන්න බැයිද? පුළුවනි. ඉතින් දැනුත් අපි කරනවා අපි නොදන්නා වුණාට. මං කිව්වේ උද්දම් භාගයේදී ඉබේමයි ස්වාමනාංශේ වගේ හිත වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මට මතක් කරන්න ඕනේ තම තිබුණේ අවිද්‍යාව අපිට වැඩක් නෑ, අවිද්‍යාව ප්‍රශ්නයක් නෙවෙයි, තණ්හාව නැති කළා නම් හරි කියන දේ අර්ථ ගන්න එපා. ඒ වගේ පටු තැනකින් මේ ශාසනය හිතන එකයි අපිට වෙච්ච එකම හානිය කියන එකත් මතක් කරනවා. මොකද එහෙම පණවල නෑ කොහෙවත් ධර්මතාව ටික නිසා. තව මට ඕකට පටිච්චසම්පාදයේ ගුඩ විස්තර පෙන්වන්න පුළුවන්. මේ තව කාල වශයෙන්, කොටස වශයෙන්, ආකාර වශයෙන්, මූල වශයෙන් මුකුත් මං කියලා නෑ. එහෙම කියන්න කාලෙකුත් නෑ. අනික මේ වගේ දවසක් දෙකක් ඉගෙනගෙන කරන්න පුළුවන් එක නෙවෙයි ස්වාමීනි. ඇත්තටම ආචාර්ය උපාධ්‍යන් වහන්සලා සිටියේ ඉස්සර නිවන් දකින තැන දක්වා මේ ඔක්කොම කියලා දීලා අරගෙන යන්න. ඉතින් අපි අනාගතේ හරි අඩුපාඩු නොවෙන්න බලමු. නමුත් එක කාරණාවක් මතක තබා ගන්න ඕනේ, නිවන් දකින්න සුදුස්සෙක් වෙන සුදුසුකම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුහාමුදුරගේ ධර්මයේ ඉගෙන ගත යුතු කොටසක් තියෙයි. ස්වාමීන් වහන්සේ කෝච්චියට යන්න නිකම් බෑ. ඒකට පාරක් තියෙනවා, රේල් පාරක් හදලා. ඒ පීලියුඩ තමයි කෝච්චිය දුවන්නේ. ඒ වගේ නිවන් දකින්න භූමියක් තියෙයි. ඈ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියලා භූමියක් තියෙනවා. ඒ භූමිය උඩ තමයි විදර්ශනා ඥාන දිවෙන්නේ. ඒ ටික අපි ගාව නැත්තම්, ඒ ටික අපි ඇති කරගන්න නැත්තම් අපි නිකම්ම අහලා ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා තණ්හා විතරක් ඇති කියන තැනකින් හිතන්න එපා. තණ්හාව දුකට හේතුව තමයි. දුක නැති වෙනවා තණ්හාව නැතිනොත් තමයි. නමුත් ප්‍රතිපදාව එතනින් පනවල නැහැ කියන තැන අර්ථ ගන්න, ප්‍රතිපදාව තියෙන්නේ මෙහෙමයි කියන තැනින් ගන්න. ඊට පස්සේ උරම් භාග්‍ය සංජයන හරි නේද? තව ප්‍රශ්නයක් තියේ. සෝවාන් ඵලය ලැබූ පසු ආනන්තරිය පාප කර්ම නොකරන බවත්, පස්පව් විය හැකි බවත් රතන සූත්‍රයේ සාවස දස්සන ගාථාවේ තේරුමේ දැක්කේ. ආනන්තරිය පාප කර්ම වලින් මිදී සත්ව ඝාතනය කළොත් සෝවාන් වූ තැනැත්තා අපාය යන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ සත්ව ඝාතනය කරනවා කියන තැනකින් නැහැ රත්න සූත්‍රයේ. නමුත් යම් කිසි අකුසලයක් වුණොත් අභෞවියයි හංගවන්න. ආනන්තරිය අකුසල කර්ම කරන්නේ නැහැ. යම් කිසි අකුසලයක් වුණොත් ඒක හංගවගෙන ඉන්න, වහගෙන ඉන්න අභෞවියය විවෘතයි කියන එක ඒකෙන් කියන්නේ. නමුත් යම් අවස්ථාවකදී මෙහෙම දේවල් වෙන්න පුළුවන්. එයාගේ එක ලක්ෂණයක් තියෙනවා. කිසිම පාප කර්මයක් හිතේ හිතේ සැලසුම් කළා, ප්ලෑන් කළා, කලින් සටහන් කරගෙන කරන්නේ. ඒකයි එතන තියෙන එකම ලක්ෂණය. දැන් අපි නම් කාමයේ වර්ධව හැසිරෙන්න හරි, සත්තු මරන්න හරි හොඳට ප්ලෑන් කළා, විස්තර කළා නේ කරන්නේ. එයාගෙන් එහෙම කරන්නේ. අහම්බෙන් සමහර විට අපි නිකමට කියමු, මතකෙක් ගහලා මරනවා කියන්නකො. වගේ තැනකින් අහම්බුවෙන් වුණොත් මිසක, අහම්බයෙන් වුණොත් මිසක වරදක් දිට්ඨි සම්පන්න පුද්ගලයා කවදාවත් වරදක් ප්ලෑන් කරලා කරන්නේ නැහැ, සැලසුම් කරලා කරන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රධාන ලක්ෂණය. ඊගාවට මිගසාලා සූත්‍රය බලන මජ්ක්‍ධිම නිකායේ ඒකේ පෙන්නනවා මේ ලෝකේ දුගතියට යන පුද්ගලයා සහ නොයන පුද්ගලයා, අධික රාග තියෙන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ අපායට යනවා, එක්කෙනෙක් යන්නේ නැහැ. අධික තරහ යන දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ අපායට යනවා, එක්කෙනෙක් යන්නේ නැහැ. අධික මාන්නය තියෙන දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ අපායට යනවා, එක්කෙනෙක් යන්නේ නැහැ. දුස්සීල දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ අපායට යනවා, එක්කෙනෙක් යන්නේ නැහැ. සිල්වත් දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් මරණයෙන් පස්සේ අපායට යනවා, එක්කෙනෙක් යන්නේ නැහැ. සිල්වත්කම හෝ දුස්සීලකම නෙමෙයි අපායේ පනවලා තියෙන්නේ, දිව්‍ය ලෝකේ පනවලා තියෙන්නේ. එම් වර්ධනා ගන්න නම් එපා. මොකද අපේ චූටි වචනයක් ඇති. ඇත්තටම දුස්සීලකම කියන එක අකුසල්මයි අපායට යනවා, සිල්වත්කම කියන එක කුසලයක්මයි සුගතියට යනවා. නුවණ කියන එක මත වේගය අඩු වැඩි කිරීමේ හැකියාව තියෙනවා. අවුරුදු 20000ක් බොහෝම ආදරෙන් සිල් රැකපු ස්වාමීන් වහන්සේ නමකට ගහක කොළයක් කඩපේකට හිත හදාගන්න බැරුව ඒරකපත්ත නාගරාජයා වෙලා උපන්නා. ස්වාමීන් මනස දුබල නිසා මිනිසු සිය ගානක් මරපු අඟුලිමාල මහරහමුදුරෝ සියලුම ආශ්‍රව ධර්මයන් ක්ෂය කළ රහත් වුණා ප්‍රඥාව නිසා. ධර්මයේ සඳහන් වෙනවා ධනවත්කම සහ නිර්ධනකම. සමහර කෙනෙක් ඉන්නවා අඩ මස්සක් හොරකම් කළා හිරේ යනවා. සමහර කෙනෙක් ඉන්නවා මසු ලක්ෂ ගණනක් හොරකම් කළා හිරේ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලොකු හොරු හිරේ යන්නේ නැහැ. අද දවසේදී ගත්තොත් කෝටි ගණනක් හොරකම් කළා හිරේ යන්නේ නැහැ, රුපියලක් හොරකම් කළා හිරේ යනවා. ධනවත්කම සහ නිර්ධනකම කියනවා. රුපියලක් නැත්තම් මස්සක් හොරකම් කරපු කෙනා දුප්පත්. රාජපුරුෂය අල්ලගෙන ඇවිල්ලා රජුරන් ඉදිරිපත් කළ හිරේ දානවා. හිරේ ගියා. මසු ලක්ෂයක් හොරගම් කරපු මිනිහා, රුපියල් කෝටි ගානක් හොරගම් කරපු මිනිහා අල්ලන් දෙනකොට පොලිසියෙන් නැත්නම් රාජපුරුෂය අල්ලස් දෙනවාද? දීලා බේරෙනවා. යථාර්ථයේ තියෙන්නේ අල්ලස් දුන්නද නැද්ද කියන එක මත නෙවෙයි. රුපියලක් හොරගම් කළා හිරේ, ලක්ෂයක් හොරගම් කළා හිරේ ගියේ නැහැ. ඔච්චරයි. මහන්නේ ධනවත්කම සහ නිර්ධනකම කියනවා. ඒ වගේ සද්ධා දනං සීල දන හිරිය ඔත්තපේ චාග සුත දන කියන මේ සත්හාරිය දනෙන් යම් කිසි කෙනෙක් දුප්පත් නම් ඉස්හා කුඩා වර්ධකර තියාපා යනවලු. යම් කිසි කෙනෙක් මේ සත්හාරිය දනෙන් ධනවත් නම් සමහිත මහ විශාල වරදක් ලොකු අකුසල වෙච්ච කෙනෙක් තස මාත්‍රයක් අතිරේ යන්නේ දුගතියකට යන්නේ නැහැ කියනවා. මහණියාගේ ධනවත්කමයි කියනවා. ධනවත්කම හා නිර්ධනකමයි කියනවා. ඒ නිසාමයි මම ස්වාමීන් වහන්සේට මතක් කරන්නේ. ස්වාමීන් වහන්සේ විනය පිළිබඳ ප්‍රශ්නයක් තුන ප්‍රශ්නයක් නෙමෙයි. විනය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් පෞද්ගලික ජීවිතයේ විතරයි ප්‍රශ්නේ. ධර්මයේ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් එතනයි ප්‍රශ්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් ජීවිතේ මොන අඩුපාඩුවක් තිබුණත් ඒව ප්‍රශ්න නෙමෙයි ස්වාමීන් වහන්සේ. ධර්මයට අදහිතට යන්න පුළුවන් නම් ආනන්තරි අකුසල කර්ම කළ කෙනාටත් ඒකේ විපාකයෙන් පස්සේ හෝ නැගිටින්න පුළුවන්. බලන්න අජාසත් රජුරුව කියලා කියන්නේ ආනන්තරි අකුසල කර්ම කළා අවීචේ නොගිය කෙනෙක් නෑ. නමුත් අජාසත් රජු අවීචේ ගියේ නෑනේ. ඒකේ විපාකයට බලපෑම් කරන්න පුළුවන් වුණා නම් අජාසත් රජුරුව ගියේ කොහෙද? පදුම නරකෙට. භවයේ නීචම තැන අවීචය. ධර්ම සංගායනාවල් කරවල පෘතජ්ජන සත්වයන් අතරින් ශ්‍රද්ධාවන්තම කෙනා තමයි අජාසත් රජුරුව. අනන්තරිය අකුසලේ නොකලා නම් එදා ඒ දේශනාව අහනකොටම දිට්ඨි සම්පන්න වෙනවා. කිසිම න්‍යායකින් මොන විදිහකටත් හොල්ලන්න බැරි අනන්තරිය අකුසලේ තෙල්ලුවා. මේ ධර්මයේ බලය අපායට යන එක නවත්තන්න බෑ. නමුත් ඒකේ දුක හෝ අඩු කරන්න පුළුවන් වුණා. අවීචිය යන අවීචිය කියන්නේ නැහැ ධර්ම සංගායනා කරපු නිසා. එතකොට ආනන්තරි අකුසල කර්ම නොවි ඒිට මෙහායි මොන්න කර්මයක් කළත් ඒ හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ආනන්තරි කර්මයක් වෙලා තියෙනම් එක බලය හෝ අඩු කරගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒ නිසා සෝවාන් පුද්ගලයාගේ ස්වභාවය තමයි හිත හිතා කටයුතු නොකරන බව. ඒ වගේම කලපු වර්ධ නොසංගවන බව. වැරදි වෙන්න පුළුවන්කම තියෙයි. අපි දකින්න තරන්නම් මනස රළු නැහැ. එහෙමයි තියේ. ඒක තමයි සෝමනස. නමුත් ඒකේ නැහැ කරන්නේ නැහැ කියලා තියෙන්නේ. වෙන්න පුළුවන්කම නැති වෙලා නැහැ. කරනකම සහ වෙනකම දෙකක් ස්වාමීන් වහන්සේ. කිසිම තැනක ඒකයි කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචාය මනස. අබබ්බෝතස්ස පටිච්චාදාය කියන වචනයක් කියන්නේ හිතින් කයින් වචනින් යම් වරදකුත් හඟවන්න අභව්‍යයි කියලා. මෙයා කරන්නේ කෙරෙන්න පුළුවන්. කරන එක සහ කෙරෙන එක අතර විශාල වෙනසක් ස්වාමීන් වහන්සේ. ඒ කරනවා කියන එකේදී හරි රළුයි. ඒක මේ බොහෝ වාර ගණනක් හිතලා සැලසුම් කළ කටයුතුයි. කෙරෙනවා කියන එක තාම ඇත්තටම ධිටි සම්පන්න කෙලෙස් ටික දිනුන මිසක අනිත් කාම මට්ටමේ ආශ්‍රව එහෙමමයි. රාගාදී අරමුණු පහළ වෙන්න පුළුවන්, ද්වේෂේ එන්න පුළුවන්, බයින්න ගහන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හැකියාව නැතුව නෙවෙයි ස්වාමීන් වහන්සේ. කරනවා නෙමෙයි, කෙරෙන්න පුළුවන්කම තියේ. නමුත් තිබුණත් එතන තව තියෙන විශේෂ ඥානයක්. නමුත් මම ඒක කියන්නේ. ඒක මොකද අපි වංචනික ධර්මයක් හැටියට ගන්නවා හැමෝම. ඒ කියන්නේ ගෙඩිය අමුයි ඉදිල වගේ අපි පෙනෙන්නේ උපයෝගී කරගන්න. ඒ නිසා මේ මට්ටමට මේක තේරෙනකොට කෙනාටම ජීවත් වීමේ නුවණ එනවා. ඕනම කර්මයක් බලවත්, ඒ කියන්නේ ඕනම දෙයක් අඩු වෙන තාක්ෂණයක් තියෙනවා. ස්වාමිනාස මම භාවනා සම්බන්ධව කියලා දෙන වෙලාවේදී ඒ ඔක්කොම කරුණු මම කියලා දෙන්නම්. ඒ කියන්නේ හිත හැඟවෙනවා කියන්නේ මොකද්ද? හිත විසිරෙනවා කියන්නේ මොකද්ද? හිත හැඟවෙන්නේ මොකක් කළාමද? එක දිගටම හිත විසිරෙන්නේ මොකක් කළාමද කියන කාරණා ටික මේ මාත්‍රකාවට ඇවිල්ලා මම විස්තර කරන්න. මට ඒ වෙලාවට මතක් කරන්නකෝ. ඈ ඒ භාවනා සම්බන්ධව තියෙන ප්‍රශ්න ස්වාමිනාසලා මතක තියාගන්න. ඒ හැම දෙයක්ම මම කියලා දෙන්නම්. මේ අදාළ වෙන්නේ ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම මේ එකක්වත් නෙමෙයි ඇත්තටම. එක තැනයි තියෙන්නේ, ඒ එක තැන පැහැදිලි කරගන්න යෝනේ. මේ මම කියපු තැන, නමුත් එතන තේරුනොත් තනියම යැපෙන්න දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පොඩි ළමයෙක් පිටිපස්සේ නිතරම කවුරු හරි ඉන්න ඕනේ නොදරුවෝ. එයාට හිත දෙත් කටේ දාගන්නවා, අහිත දෙත් කටේ දාගන්නවා, සත්‍ය දෙත් කටේ දාගන්නවා, අප්‍රත්‍ය දෙත් කටේ දාගන්නවා, සීනි බෝලයක් අම්මනවල් කටේ දාගන්නවා, පට්ටයක හැකරල්ලෙක් අම්මනවල් කටේ දාගන්නවා. කොච්චර කාලයක්ද එයා තනියම යැපෙන්න පුළුවන් තැන දක්වා කළ යුතුයි. තේරෙන මට්ටමේදී එයා පිටිපස්සේ ඉන්න ඕනේ, එයා තනියම යැපෙන්න එයා දන්නවා. ඒ වගේ මහන්න යම් කිසි පුද්ගලෙක් දිට්ඨි සම්පන්න වෙනතක් මං එයා පිටිපස්සෙන් ඉන්න ඕනේ. එයා දන්නේ හොඳ දේස් කටේ දාගන්නව නරක දේස් කටේ දාගන්නව කියලා බුදුරජාණන් දේශනා කරනවා. යම් වෙලාවකදී යම් කිසි කෙනෙක් ධිට්ඨි සම්පන්න වුණොත් එදා ඉඳන්ම එයා පිටිපස්සේ ඉන්න ඕනේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ. එයා යැපෙන්නේ එයා දන්නවා කියනවා. ඒ වගේ එකම එක චූටි තැනක් තියෙන ඔය කාරණාව තේරෙනකන් තමයි මේ ඔක්කොම පන්නන්න ඕනේ. තේරුණාට පස්සේ එදා ඉඳන් එයා යැපෙන්නේ එයා දන්නවා. එක තැනයි තියෙන්නේ. මොකද්ද? මට තේරෙන්නේ බොහෝ විටක එහෙම වෙන්න පුළුවන්. නමුත් එයා පරපත්‍ය රහිතයි. අනුන්ගේ උපවා එයාට ඕනේ. ස්වභාව දහමෙන්වත් කෙනෙක්ගේ උපකාරයෙන්වත් එයා ඕනේ යැපෙන දන්නවා. පරපත්‍ය රහිතයි කියලා කියන්නේ ඒ කියන්නේ අනුන්ගේ උපකාරයන්ගේ එලිලා ඉන්නේ ඒට මෙහාය. නියත සම්බෝධි පරායනෝ ධිට්ඨි සම්පන්න පුද්ගල නියතට නිවනට නියතයි. ස්වභාවයෙන්වත් ස්වභාව දහමෙන්වත් තව කෙනෙක්ගෙන්වත් පිහිටයාට අවශ්‍ය නැහැ. උදව් වෙනවා ඇති, සමාධි ටික දෙයකට උදව් කරනවා ඇති. නමුත් ඒ නොවුනත් එයාට එයා දන්නවා. ඒකයි ඒකට කියන්නේ පරප්‍රත්‍ය රහිතයි කියන්නේ. ඒ කියන්නේ අනිත් අයගේ උපකාරයෙන් තොරයි. ස්වාමීනි, මේ අනුව කාම රූප අරූප ලෝක වශයෙන් වෙනම ලෝක තුනක් නැහැ නේද? කවුද කියන්නේ? එහෙම තියේ නැතුව නෙවේ. හැබැයි අපි එකක් තේරුම් ගන්න ඕනේ. මේක ටිකක් ගොඩාක් ගැඹුරු දර්ශනයක්. කාම රූප අරූප ලෝක කියන්නේ අපි නිකමට කිව්ව ස්වාමීන් වහන්සේ ඇත්තටම අවිද්‍යාව මට්ටම මත කාමවචර මට්ටමේ කර්ම කියන මම කෙටියෙන් කියන්නම්. කාමවචර මට්ටමේ කර්ම කරනකොට ඒ සිත් තියෙන රළුසියුම්කම්, ඒ සිත් තුළ තියෙන සිතේ තියෙන ගතිවල රළුසියුම්කම මට්ටමට ප්‍රසාද මට්ටම රළුසියුම් වෙනවා. එතකොට මේ ප්‍රසාදවලට පෙනෙන රූපවල මේ මට්ටම, මේ ඇහැට මේ පෙනෙන රූප මට්ටමට කියනවා කාමවචරයි කියලා. කාමවචරයි කියලා. අපි රූපවචර මට්ටමේ කර්ම කරනකොට ඒ සිතේ තියෙන සිතුවිලි ඉතාම සියුම්. ඒ සිතුවිලි වලට අනුව ප්‍රසාද සියුම් වෙනවා. ඒ ප්‍රසාද වලට ඊගවට දැర్శණය වෙන රූප මේට වඩා වෙනස්. ඒක රූප බව මට්ටමේ කියන්නේ මේ භූමියේ ඉඳගෙන දෙවියෙක් ගනුදෙනු කරන්න පුළුවන්. මේ ඇහැට පේනවා, මේ පියවි ඇහැට පේනවා අද නොපෙනෙන රූපේ දාට පේනවා. අරූප බව මට්ටම සිතුවිලි උපදිනකොට ඒ සිතුවිලි ඊටසියු. ඉබඳු සිතුවිලි වලට හැදෙන විඥානපච්ච නාම රූපන්නේ. නාම රූපපච්ච සලායතනන්නේ. ඒ නාම ධර්ම වලට හැදෙන රූප වල ප්‍රසද්ද තවස්සියු. සියුම් වෙනකොට මේ ප්‍රසද්ද තවස්සියුමුදුයි. එතකොට පෙනෙන රූප තවක්. මෙතන ඉඳන්ම තාම කබලින්කහරෙන් යුක්ත මේ කය දරාගෙනම රූප බව අරූප බව එක ගනුදෙනු කරන්න පුළුවන්. ප්‍රතිසන්දි වශයෙන් උත් ඒ මට්ටමේ ආයතන ටිකක් ලැබෙන එකයි වෙන්නේ. අපි කොතනක හරි උපන්නා කියලා වෙන්නේ විඥානීය රූපයකට බැසගෙන ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව ප්‍රසාද ටික හැදුනහම ඒ ප්‍රසාද වලට ගෝචර වෙන මට්ටම එක කණ්ඩායමක ලෝකයක් කියනවා. ඔන්න රූප ලෝකේ. ආයෙත් මෙතනින්දම විඥානය හැදිලා ප්‍රතිසන්දි වශයෙන් ගිහිල්ලා ඒ විඥානය නිසා නාම ධර්ම විතරක් ඇසුරු කරන මට්ටම් ගත්තාම ඒ මට්ටමේ කට්ටිය ඔක්කොම එකක් කියනවා. ඔහොම මිසක හැම වෙලාවෙම ලෝකයේ කියන එක තීරණය වෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන්. අපි හිතාගෙන ඉන්නේ රූප මතයි ලෝක වෙනස් වෙලා තියෙන්නේ කියලා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක වෙනස් වෙලා තියෙන්නේ. මේ මෙහෙම රූප හම්බෙන්නේ කාම ලෝකේ. ඊට පස්සේ ඊට වඩා වෙනස් තෞතිසා වැසි දිව්‍ය ලෝක වගේ දිව්‍ය හම්බ වෙනවා. ඒත් බාහිර රූප ලෝකේ කියලා. නෑ ස්වාමීන් වහන්සේ, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ලෝකත් කාම ලෝකේ අතර ප්‍රභේදයක් වෙනස් වෙලා තියෙන ආධ්‍යාත්මික පැත්තේ. විඥානපත්‍ය නාම රූප, නාම රූපච්ච සලායතනන්නේ. මේ පටිච්ච සම්පද සිද්ධිය බලන්න. සලායතන පත්‍ය පස්ස ආයතනයේ හැටි ස්පර්ශ හම්බෙලා මිසක අපි කෙලින්ම මෙහෙට ඇවිල්ලා නැහැ. ආධ්‍යාත්මික පැත්තට ඇවිල්ලා තියෙනවා. විඥානයේ බැසගෙන මෙහි නාම රූප ආයතන ටික නිසා ආයතනයන්ගේ වෙනස්කම වෙනවා. වෙලා ඒ ආයතනයන්ගේ මේ ආයතනවල තියෙනවා ස්වාමීන් වහන්සේ රූප ගෝචර වෙන හර්ට් සංඛ්‍යාතය. හැම රූපම අපිට අහුවෙන්නේ නැහැ. එතකොට අපි සිතුවිලි සිුම් වෙන්න ප්‍රසාද සිුම් වෙනවා කියන්නේ ඒකට ගෝචර වෙන රූපවල කැමරා කාච්චිය ටිකක් අලුත් වෙඩියා වෙනවා. අපි ඉතින් දුප්පත් හින්දා මේ දුබල මට්ටමේ කැමරාවක් අපි ගාව තියෙන්නේ. තව ඔය කුසල ධර්ම වැඩි කරනවා කියන්නේ ප්‍රෝසත් වෙනවා. එතකොට මේ කැමරාව ටිකක් හොඳ දියුණු මට්ටමකක් දාගන්න පුළුවන්. එතකොට ඒ ලෙන්ස් එකට ගෝචර වෙන රූපෝ හොඳට මේට වඩා තියෙනවා පැහැදිලික. සෝවාන් මාර්ගසිත අනතුරු ඵලසිත එක්සෙනික බව සිදු වෙනවාද? සෝවාන් සිතට 90 ඵලසිත එක්සෙනිකයි කියලා ගන්න පුළුවන්. නමුත් එක්සෙනිකෙන් ඉවරයි කියලා ගන්න එපා. ඇත්තටම අද අපි හඳුනන විදිහට මාර්ගසිතකට කරන්න වැඩක් නැහැ. මාර්ගයේ ඉපදුනා ඊගව මොහොතෙන් ඵලසිත ඇවිල්ලා. එහෙම නැ මාර්ගයට අනතුරුව ඵලසිත උපදින්න ක්ෂණයක්වත් ගත වෙන්නේ නැහැ. ඒක හරි. මෙතන ඉඳලා ධර්මශාලාවට යන්න ස්වාමීන් වහන්සේ එළියට දැස්සො. මෙතනින් මේ ශාලාව, මේ ශාලාවෙන් එළියට බහිනකොටම නම් අර ශාලාවට යන මග ආරම්භ වුණේ. ඔය ශාලාවට යන මාර්ගයේ මේ හරිය තියෙන්න පුළුවන්, මැද තියෙන්න පුළුවන්, අර වාහනේ නිච්චයන් තියෙන්න පුළුවන්, ශාලාව තියෙ ඔක්කොම මග යනවා. ශාලාවේ ගේ පඩිය අයිනට යනකුණුත් මග, පඩියේ එක කකුලක් තියලා තියෙද්දිත් මග, පඩියට පාරට මාර්ගයට අන්නතුරුව කියලා කියද්දි මේ කකුල තියලා මේ කකුල උස්සනකොට මාර්ගය මේකෙන් අතහැරනවා කියන්නේ ශාලාව ඇතුලේ මාර්ගයට අන්නතුරුව ඵලය උපදින්න. ඒ කියන්නේ ශාලාව ඇතුළට ගිහිල්ලා ශාලාව අයිනට ගිහිල්ලා ආයේ පැය ගණන් යන්නේ ශාලාව ඇතුළට යන්න. ශාලාවට යන පාර ඉවර වෙනවා කියන්නේ ශාලාව ඇතුළේමයි. එක් ක්ෂණයක්වත් කල්ගත වෙන්නේ එහෙමමයි, වෙන වෙනසක් නැහැ. එහෙනම් අද අපි හිතාගෙන ඉන්නේ මාර්ගයක් නැහැ. මෙතනින් අඩිය තිබ්බ ගමන් ශාලාව. නමුත් එහෙම නැහැ. හැම එකකම එහෙමයි. ওই මාර්ගේ වඩන්න එකක් නැහැ. නමුත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමස කියන කෙලෙස් මොකද්ද කරන්නේ? සුවා මාර්ගයෙන් නැති කළ යුතු කෙලෙස්. ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම කෙලේශයක ප්‍රහාණය සමුදිය දුරු කිරීමේ නිරෝධය පනවලා තියෙන්නේ. බලන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන කෙලෙස් තුනේ ප්‍රහාණයෙන් සුවම් ඵලය. කාමරාග පටිඝ ගෙවීමෙන් සකදාගාමි. අරවශේෂ පටිඝ කාමරාග පටිඝ දෙක දුරු කිරීමෙන් සකදාගාමි. මේ අනාගාමි. රූපරාග අරූපරාග මානෝද්වේච අවිජ්ජා කියන පහ ගෙවීමෙන් සමුදිය දුරු කිරීමේ නිරෝධය පනවලා තියෙන හැටි බලන්න. සමුදය දුරු කරන්න හැම වෙලේම තියෙන මාර්ගය. මාර්ගයේ සහ ඵලයේ වෙනස තියෙන්නේ මොකක්ද? පයෝග පටිපස්සද්ධි ඥානම් ඵලේ ඥාන. මාර්ගය සම්මර්ෂණය කරන අරමුණ විදියමයි ඵලය. ඵලයේදී උත්සාහයක් නැහැ, එළඹ සිටිනවා එච්චරයි. අපි කියමු බිත්තිය දකිනකොට ඒක ඇඳපු චිත්‍රය නිසා කෙනා කියන අදහස මටන එන්නේ කියන අදහස මම සිහි කරන්න උත්සාහවත් වෙනවා. මෙහෙන් එහාට යන්න දෙන්නේ නැහැ. ඕක මම උත්සාහයෙන් පැවැත්විය යුතුයි. ඵලය කියන්නේ මේ උත්සාහය නැහැ. දකින්නකොටම එහෙ තියෙන්නේ මහ භූත උපාදාය රූපයි කියන එක එළඹ සිටිනවා, ආශ්‍රව මනසින් කියන එක දකින්න මත්තම තියෙන උත්සාහයකින් තොරව. එකම සිද්ධිය. සම්මා දිට්ඨිය නිසා වෙලා තින්නේ මොකද්ද? ආශ්‍රවංගෙන් කෙලෙසුන්ගේ මනස මිදිලා. එයාට උච්චේ සාස්වදේ කවලමේදී තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් තියෙනවා සත්‍ය පුද්ගලයෙක් නැහැ උච්චේදයි. තව එකක් තියෙනවා සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා සාස්වතයි. තව එකක් තියෙනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් උච්චේද සාස්වතයි. තව එකක් තියෙනවා වන්නේත් නොවේ නොවන්නේත් නොවේ උච්චේ සාස්වත උච්චේදයි. ඒ නිසා ওই පැත්තෙන් යන්න බෑ. අපි උච්චේ දෘෂ්ටියෙන් වෙන දෝෂේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. සාස්වත දෘෂ්ටියෙන් වෙන දෝෂේ හොයාගන්න ඕනේ. සාස්වත උච්චේ දෘෂ්ටියෙන් වෙන දෝෂේ හොයාගන්න ඕනේ. උච්චේ දෘෂ්ටියට පත්වෙච්ච කෙනාට අතහැරෙන්නේ චතුරාර්ය සත්‍ය මොකද්ද? දුක පිරිසින් දකින්න එක. සාස්ත්‍ර දෘෂ්ටියට පත්වෙච්ච කෙනාට චතුරාර්ය සත්‍ය අතහැරෙන්නේ මොන සත්‍යද? සමුදය ප්‍රහාණය කරන එක. මේ අන්ත දෙක මාරු කරන කෙනාට ওই අන්ත දෙක අතහැරෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය මේ අන්ත දෙක අතහැරලා මැදින් ඉන්න කෙනෙක් ලෝකයක් ගැන හෝ සත්‍යයක් ගැන හෝ කතා කරන්නේත් නැහැ. එහෙම කතා කරන්න අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යේ බුයේනකෝ කච්ඡායන ලෝකෝ අත්ිතං චේ නත්ිතං ච. කච්ඡායන මේ ලෝකය බොහෝ සෙයින්ම ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධ. මේ අන්ත දෙකට නොපෙමන මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ලෝක සමුදියංකෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ නත්තිති ස නහෝති. කච්ඡාන ලෝකී ඇතිවීම යම් කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් කවදාවත් ලෝකයේ කියලා දෙයක් නැහැ කියලා කියන්නේ නැහැ. ලෝකයේ නැද්ද තියනවද කියලා ප්‍රශ්නෙට එන්නේ නැහැ හරියට කෙනෙක්. ලෝක නිරෝධංකෝ කච්ඡායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්ථීති සනහෝති. කච්ඡායන ලෝක නිරෝධී යම් කිසි කෙනෙක් ඇත්ත ඇති හැටි දකින්නේ නම් ලෝකයේ ඇත යන මේ කාරණාවට එන්නේ නැහැ. මේ අන්ත දෙකට යම් කිසි කෙනෙක් එන්නේ නැත්නම් එයාට ලෝකය කියලා එකක් තියෙයිද ලෝකයක් එකක් නැද්ද කියලා හරි අපි ප්‍රශ්නයක් අහනවා නම් ඒක යන තාම ওই දර්ශනේ අඩුයි කියනවා. ඔක වැරදි කියනවා. එහෙනම්දා කුමන විදිහක හෝ ඇත බව හෝ නැති බව ගැන කතා කරන්නේ පටිච්චසමුප්පාදය නොදන්න නිසා. අවිද්‍යාපච්ච සංඛාරා කියලා, සංඛාරපච්ච විඥානං කියලා කාම ලෝකයේ අවිද්‍යාව මුල් වෙලා කාම ලෝකයේ හැදෙන හැටි හදා ගන්න හැටි යම් කිසි කෙනෙක් දන්නවා නම් කාම ලෝකය කියලා එකක් නැහැ කියන්නේ. ඒ අනුවගේ අවිද්‍යාව නිරෝධ වෙලා සංඛාර නිරුද්ධ වුණොත් ඒ අනුවගේ විඥාන නාම සලයතන පස්ස වේදනා කියන විපාක ටික නොවන බව යම් කිසියෙන් දැක්කොත් කාම ලෝකය කියලා දෙයක් තියෙනවා කියන්නේ නැහැ. අවිද්‍යාපච්ච සංඛාරා කියලා රූප භව මට්ටමේ සංඛාර තේ නිසා විඥාන නාම සලයතන පස්ස වේදනා කියන ටිකෙන් රූප ලෝකය හැදෙන හැටි දැක්කොත් කවුරුත් රූප ලෝකය කියලා එකක් නැහැ කියන්නේ නැහැ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා කියලා ඒ නිරෝධයෙන් විඥාන නාම සලයතන පස්ස වේදනා කියන ධර්මතා නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් රූප ලෝකේ තියෙනවා කියන්නේ නැහැ. අවිද්‍යාපච්ච සංඛාරා කියලා ආනිජ්ජාපි සංඛාරයක් පනවලා සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාමං නාමපච්ච පස්සපච්ච වේදනා කියලා අරූප භවයක් වෙන හැටි දකිනවා නම් කෙනෙක් පටිච්චසම්පදේ දකිනවා නම් එයා අරූප ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ නැහැ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ නාම නිරෝධ නාම නිරෝධ පස්ස නිරෝධා පස්ස නිරෝධ වේදන නිරෝධ කියලා නාම ධර්මයන් නිරෝධයේ දකිනවා නම් අරූප ලෝක කියලා එකක් තියෙනවා කියන්නේ නැහැ. කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය කියලා දෙයක් නැහැ කියලා කෙනෙක් කියනවා නම් එයා පටිච්චසම්පදේ දන්නේ නැහැ. කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය කියලා යමක් තියෙනවා කියලා කියයි නම් එයා පටිච්චසම්පදේ දන්නේ නැහැ. පටිච්චසම්පදේ දන්නවා නම් දකිනවා නම් ඒතේතේ උභෝවන්තේ අනුපගම්ම මේ අන්ත දෙක නොපෙමින මධ්‍යම ප්‍රතාව ප්‍රතිපදාවේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉමං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස් නිරෝධා ඉමං නිරුද්ධති. මේ ඇති කල්ලි මේ වෙනවා, මේ ධර්මයන්ගේ හට ගැනීම මේ ධර්මය හට ගන්නවා, මේ නැති කල්ලි මේ නොවනවා, මේ ධර්මයන්ගේ නැතිවීම මේ ධර්මයෙන් නැති වෙනවා කියන ධර්මතාවය දකි. එයා ලෝකේ නැහැ කියන්නේත් නැහැ, ලෝකේ තියෙනවා කියන්නේත් නැහැ. එයා කිසිම තැනක අන්තවාදී වෙන්නේ නැහැ. ලෝකයේ තියෙනවා කියන තැනදී පුදුම වෙන්නේත් නැහැ. ලෝකේ නැහැ කියන තැනදී පුදුම වෙන්නේත් නැහැ. තියෙන ලෝකේ විසම ලෝකේ සමව හැසිරෙන්නත් එයා දන්නවා. ලෝකේ තුල ජීවත් වෙනවා, ලෝකයා එක ජීවත් වෙනවා, එකට ජීවත් වෙනවා ලෝකෙන් මිදිලා. ලෝක නිරෝධයේ යතහ භූතෝ දනමින් දකිමි. මොකද්ද? ස්වාමීන් වහන්සේ ඒකයි තිරසංගත සතෙක් මිනිස්සෙක් වෙනවා කියන එක අර කනකස්දව වියසුදුරින් හත බලනකොට වඩා අමාරු මිනිස්සෙක් වෙන එක කියන්නේ උන් උතෙන්ටයි. තිරසංගත සතෙකුට, පූසෙකුට, බල්ලෙකුට දානයක් දෙන්න ස්වාමීන් වහන්සේ නමකට වඳින්න එහෙම හිතෙයිද? හිතෙන්නේ නැහැ. අපරාපරිය වශයෙන් කර්මානුරූපව ඒ කර්ම ගෙවිලා 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 මරණාසන්න මොහොතේ අහඹුම එන කුසල නිමිත්තක් ඉදිරිපත් වුණොත් තමයි ප්‍රතිසන්දියට එන්නේ. ඒකයි මෙතන තියෙන භයානකමකම අපිට නොතේරුණාට මේ ජීවිතය ලබන්න මොන්න තරම් අපි දුක් සහගත දැනක ඇවිදලා ඇද්ද? ස්වාමීන් වහන්සේ කෝටි බිලියන ගණන්, මිලියන නේ බිලියන ගණන් වටිනා ස්විප් එකක් ඇදෙනවා කිව්වොත් අපි හිතන්නේ මහා දෙයක් කියලා. නව ස්වාමීන් වහන්සේ තම්බයක් තරම්වත් වටින දෙයක් මේ ඇදිලා තියෙන ස්විප් එකේ වටිනාකම දන්නේ නැහැ. බොරු නෙමේ. හිතන්න ස්වාමීන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහ මුහුදේ ඉන්න සත්තු මුළු පොළොවෙම තියෙන ගස් වැල් අඟලේ අඟලේ කෑලි වලට කපල ජලයේ ඉන්න එක සතාට එක කෑල්ල 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 තියාගෙන ගියොත් මුළු පොළොවේම තියෙන ගස් වැල් ඉවර වෙනවා. ඒත් මුහුදේ ඉන්න සත්තු වැඩි කියලා. මොකද මේ පෘථිවියේ 4/3 ජලය, ඒකේ ඉන්න සත්තු වැඩි. ගොඩබිම ගත්තාම කඩි කූඹි වේයෝ එක ඉඩමක ඉන්න. මේ මුළු පෘථිවියේම ගොඩබිමයි ජලයේ ඉන්න සත්තු ගත්ත සත්ත්ව විශේෂ කොච්චරද? ගිය ජීවිතයේ මරණාසන්න අවස්ථාවේදී ඒ එකම සත්ත්ව යෝනියකටවත් යන්නේ නැතු, එකම තැනකටවත් ප්‍රතිසන්දි වෙ ගන්න නැතු මනුස්ස මව කුසක ප්‍රතිසන්දි ගත්තා කියන ඔබ හිතා ගන්න නිකමට කොහොමද කියන එක. ඇඟ කිලිපොලා යන ස්වාමීන් වහන්සේ මේ ලැබුණු ජීවිතේ වටිනාකම අපිට තේරුම් නැති වුණාට, නමුත් අවාසනාවට අර මම කියන්නේ මේ කෝටි ගණනක් වටිනා මැණිකක් තියෙන්නේ වටිනාකම නොදන්නා කිරිසප්පේ කටේ නම් ඔය වටිනා මැණික යාගේ ජීවිතෙන් අයින් කරන්න දෙන්න ඕනේ මොකද්ද? රුපියලක් නැත්තම් 750ක් විතරයි. කෝටි ගණනක් වටිනා මැණික හැබැයි චුන් පුංචි කැටිය කටේ තියෙන්නේ. ටොපියක් අරගෙන මේ බලන්න පුතේ මේක හරි රහයි, හරිම ලස්සනයි, හරි රහයි, ඕක අරන් මේක දෙන්න පුතේ කිව්වොත් දෙන්නේ නැද්ද? ඇයි දිවෙත් ගාලා පෙන්නනවා. රහයිනේ. 750 රුපියලේ ටොපිය අරගෙන ළඟම මේක දෙයි. ඇයි? වටිනාකම නොදන්නාකම නිසා. කෝටි ගන්නක් වටිනා මැණික කෝටි ගන්නක් වටිනා කෙනෙක් අතේ තිබුණු රුපියලක් 750ක ටොපියක් දීලා ගන්න පුළුවන් ඒක. බුටි කන්නයි වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ වගේ මේ තුන් බබේම තුනුරුවන් හා සමාන රත්නයක් නැහැ. ඒ වෙන මොකුත් නෙමෙයි, මේ දුග්ගිනී වෙන්නේ මේ ධර්මය නිසා. මේ චෛත්‍ය වන්දනීය පූජනීය තත්ත්වයට පත් උනේ ස්වාමීන් වහන්සේ වන්දනීය පූජනීය තත්ත්වයට පත් උනේ මේකේ අන්තර්ගතයේ මේ දහම නිසා. මේක වටිනාකම ආවේ. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ මෙච්චර වටින්නේ මොකක් නිසාද කියලා. ඒ තරම් මේ තුන් රත්න සූත්‍රයේ පෙන්වන්නේ ඒ බුදුහාමුදුරු ධර්මයේ සංගරත්න හා සමාන රත්නයක් නැහැ මේ තුන් ලෝකේ. කෝටි ගණන් වටිනා වස්තුවක් හැබැයි තියෙන්නේ ඒකේ වටිනාකම නොදන්නා නොදරුවා තේන. ඒ තුනුරුවන් ඒ ජීවිතයෙන් අයින් කරන්න 750 රුපියලයි වියදම් කරන්න ඕනේ. මොකද්ද? ත්‍රීඩි වර්ණ රූපවාහිනියක් තිබුණා නම්, හොඳ කැසට් එකක් තිබුණා නම්, හොඳ ගඳ සුවඳක් තිබුණා නම්, ෆ්‍රයිඩ් රයිස් කන්න හම්බෙන මට්ටමක් තිබුණා නම්, කඳට කයට හොඳ ස්පර්ශයක් තිබුණා නම්, එයාගේ ජීවිතයට ආයේ මුකුත් ඕනේ. බුදුදහම ඕනෙත් නැහැ, දර්ශනයක් ඕනෙත් නැහැ, ජරා මරණ ඕනෙත් නැහැ, දුර්ලභ මනුස්ස ජීවිතයක් කියන එක ඕනෙත් නැහැ. කිසි දෙයක් ඕන වෙයිද? නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු මාත්‍රය විතරයි. නමුත් දන්නේ 750ක රුපියලක සීනි බෝලයක් දීලා කෝටි ගන්නක් වටනා මැණිකක් අපේ මුදුරගෙන කියලා දන්නේ නැහැ. අපි දන්නේ අපි නොදරුවෝ වගේ. අන්තිම යථාර්ථය තියෙන්නේ එච්චරයි. යථාර්ථය තියෙන්නේ හැමදාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් සතර ආපාය දුක් විඳින්න ආපු සංසාර ගමන නතර කරන්න පුළුවන් මෙච්චර වටිනා රම් මංජුසාවක් හම්බෙච්ච තැනකත් අසුචි මුත්‍ය බදාගෙන ඉඳලා මැරිලා එච්චරයි. ඒක පේන්නේ. ඉතින් මම කියන්නේ මේකේ වටිනාකම තේරුම් ගන්න කෙනෙක් අතේ මේක තිබුණොත් කවදාවත් ඒ ජීවිතය අයින් කරන්න බෑ. සතපනාක රූපයක තියෙන බෝලකින් එයාගේ ජීවිතය අයින් කරන්න බෑ. රූපයක් බලයි, සද්දයක් අහයි, නමුත් ඒ මත ඇද වැටෙන්නේ නෑ. ඒකේ ජීවිතයේම ඒකට බිලි දෙන්නේ නෑ. එතනින් හිත හිතා නතර කරගෙන ඒකම ගොඩ ගන්න හදන්නේ. ඉතින් මම කියන්නේ ස්වාමීන් වහන්ස මෙන්න මේ ස්වභාවය, මම කියන්නේ මේ ජීවිතේ වටිනාකම ඇයි මේක තේරුම් ගන්න නැත්තේ කියන එක. හැමෝටම මම හැමදාම කතා කරන්නේ ඒක. ඉතින් සත්‍යයක් බලන්න එපා කියන එක නෙවෙයි, බලන්න එපා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. සත්‍යයක් අහන්න එපා කියන එක නෙමෙයි. Taman dahamaka puluwan tarang inne ewa tika tika gebila yai athaharala yai athaharala pratipadawakin ehi apita beri naha swaminas api nokarana kama අපිට ඒකේ අවශ්‍යතාවය දැනෙලා නැහැ. අපිට ජීවිතය වෙලා නැහැ. අපේ මනුස්ස ජීවිතය අපිට තේරිලා නැහැ. අපි මෙච්චර වටිනව නේද කියලා තේරිලා නැහැ. අපි මෙච්චර වටිනා විදිහට ඉපදිච්චයි කියලා තේරිලා නැහැ. ඒකයි තියෙන්නේ. ඉතින් මේ ශාසනයේ මෙහෙම ස්වාමීන් වහන්සේලා බුද්ධිමත් නොවුනොත් ඉදිරියට තියෙන්නේ නැහැ කියන එකමයි මගේ අදහස. ස්වාමීන් වහන්සේ සමාවෙන්න. අද වර්තමාන වෙනකොට සමහර ගිහි අය දක්ෂයි පින්වත් ස්වාමීන් වහන්සේ තව පැත්තකින් අපි ස්වාමීන් වහන්සේට වඩා හොඳට බණ දහම් හිතනවා, හොයනවා, හැසිරෙනවා. එහෙම වුණොත් අපි කොහොමද මුල් ආසනේ අරගෙන ඒගොල්ලන්ට අණ කරලා යමක් පණවන්නේ? අපි මේ හැකියාව ඇති කරගන්න නැද්ද? ඈ ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ ආදරෙන් මම මතක් කරන්නේ චුට්ටක්වත් වෙන අහේතුවකින් අකරණාවකින් නම් නෙවෙයි. මොකද මම දකින්නේ ගිහියෝ දහහකට බණ කියනට වඩා එක ස්වාමීන් වහන්සේ නමක් හදාගත්තොත් එයා 100,000,000 හදායි මිනිස්සු. බුද්ධ ශාසනය හදනවා කියලා කියන්නේ පන්සල් හදන එක නම්, විහාර හදන එක නම් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේලාගේ උළු ටික හදාගන්න එක. ඒක කපටිකමකින් නම් නෙවෙයි, බොරුවකින් නෙවෙයි, සැබෑ මැත්තකින්. අපි හැමදෙනාම මෙරලා යනවනේ. අපි මැරෙන් ඉස්සෙල්ලා බුදු ශාසනයට සේවයක් කළ යන්න පුළුවන් නම් අපිට බුදුහාමුදුරුව අපි කෙරේ තබු විශ්වාසයට, අපි කෙරේ කරපු කැපකිරීමට පුතුපාකාර ගුණයක් හැටියට සලකන්න පුළුවන් නම් බුදුහාමුදුරුව අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කළ දෙන්න පුළුවන් නම් අපිට ඒක තමයි වටින්නේ. ස්වාමීන් වහන්සේ අද අපි ටිකක් නවත්තුමු, මට ටිකක් අමාරුයි වගේ. මේ සීනි ගතිය ආයෙත් වැඩි වෙලා වගේ ටිකක් කලන්තික ගතියක් වගේ ආවා. මේ ප්‍රශ්න ටිකකුත් තියෙයි. මේ ටිකක් පින් අනුමෝදන් කිරීමක් ගමු. සාදුනාදයක් පවත්වන්නකෝ. නායකවරු මම පොඩ්ඩක් හිටියෙන් පින් ටිකක් අනුමෝදන් කරලා ඉන්න. ඒක. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේලා ඊයේ දවසේදීත් අද දවසේදීත් බොහෝ මුමනාවෙන් මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉතාමත් වටිනා කුසල සම්භාර ධර්මයක් රාශි කරගත සිද්ධ කරගත්තා. මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ පින්වත් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ, ඒ වගේම මේ අරණ්‍ය ශේෂ්ඨ අධිග්‍රහීතු, ඒ වගේ මේ ධර්මශාලා විහාරශාලා පරිසරයට මේ ප්‍රදේශයට අධිග්‍රහීතු යම්තාක් පින් කැමති දේවගණ සමූහයක් යම් අමනුෂ කුත්තාසයක් තියෙනම් ඒ සියලු දෙනාට මේ පින් පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම ලෝකපාලන දිව්‍යෝ ආදී යම්තාක් පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවේශර වඩා වර්ධනය කරගනිමින් දිව්‍යත්වතුන් බෝධියකින් මුතුන් වන සැනසෙත්වා. දිව්‍යංගේ ආරක්ෂාව පින්වත් ස්වාමීන් වහන්සේලා කෙරෙහි මේ ස්ථානයන් කෙරෙහි නිරතුරුව ලබා දෙත්වා කියලා අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා දක්ඛන්තු වන්තං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුබුද්දේ සංරක්කන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග අනුමෝ අනුමෝදිත්වා බුන්දකන්තු. ඒ වගේම මේ දින කීපෙදි වැඩසටහන් කළා. අද දවසේදී ධර්ම දේශනා කළ සාකච්ඡා කළ මා විශාල කුසල ධර්මයන් සිද්ධ වුණා. මේ සියලුම කුසල ධර්ම සාසන ඥාතිත්වයෙන් විශේෂයෙන්ම මාව ලෝකයාගෙන් වෙනුන් අහහා හරි පැවිදි කරපු මගේ ගුරුදේ උත්මන් වහන්සේ රිටිගල ලොකු ස්වාමීන් වහන්සේට මම අනුමෝදන් කරනවා. ඒ වගේම රිටිගල ලොකු ස්වාමීන් වහන්සේ පැවිදි කළ මේ ද්වාරයන් නායක හමුදුරුව ඇතුළු ඒ සංඝ අපවත්ී වදාළ සංඝ පීත්‍රුන් වහන්සේලා සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම මෙහි ද්වාරණ සේනාසන සේනසුන් සාකා සම්බන්ධ අපවත්ී වදාළ සියලුම ඒ වැඩේට සංඝ පීත්‍රුන් වහන්සේලා ගුරු දේව උතුමන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම මේ ස්ථානය හදන්නට ගොඩනගන්නට ජීවිතය කැප කළ ගිහි උපාසක උපාසිකාවන් සියලු දෙනාම සිහිපත් කරනවා. විශේෂයෙන් සේනාධිරිය ගම ස්වාමීන් වහන්සේගේ පියාණන් මෑණියෝ සිහිපත් කරනවා. ඒ සේනාධිරියගේ ඥානතිලක ස්වාමීන් වහන්සේගේ අප්පච්චි තමයි මේක හදන්න මුල්නේ ඇවිල්ලා. ඒ ඇතුළු ඒට උපකාර කළ සියලුම දෙනත් නම් වශයෙන් කියන්න බැරි ගොඩාක් පිරිසින්නවා. ඒ සියලු දෙනාමත් මීට දින කීපකට ඉහතදී මගේ ආච්චි අම්මා මිය පරලෝක ගියා. ඇත්තට ආච්චි අම්මා කියන්නේ මාව කුසින් බිහි නොකළ ටික විතරයි මාව ජීවිතේ හැදුවේ. ආච්චි මගේ අම්මගේ අම්මා. ඉතින් ජොස්ලින් ඩයස් ඒ උපාසිකා මාතාවටත් මේ මොහොතේදී අනුමෝදන් කරනවා. මගේ මිය පරලෝක ගිය පියාණන්ටත් සහෝදරටත් අනුමෝදන් කරනවා. ඒ වගේම සාසන ඥාතිත්වයෙන් ගිහි ඥාතිත්වයෙන් යම් පිරිසක් මිය පරලෝක ගිල්ල සිටිනම් පින් බලාපොරොත්තු ඒ සියලු දෙනාටම මේ මොහොතේදී පින් අනුමෝදන් කරනවා. අපේ පින්වත් ස්වාමින් වහන්සේලා සියලුම දෙනාගේ නමින් ඇසී කල්ුවේ කළා වූ සාසන ඥාතිත්ව සහ ගිහි ඥාතිත්වයෙන් මිය පරලෝක ගිය සියලු දෙනා සිහිපත් කරනවා. ඒ සියලුම ඥාති මේ පින් ඔවුන් කළා වූ පිනක් මේ සතුටින් සාධුනාදීන් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටිනන් දුකෙන් අතමිදී සපවත් භාගකට පත්වීම උතුම් වූ සෙනසුත්තා කියන අදහසෙන් අපේ ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම කෘතවේදීව සිහිපත් කටයුතුයි පින්වත් ස්වාමීන් වහන්ස. තිරේ පිටිපස්සේ තිරේ අපිට පේන හොඳ දර්ශන තිබුණට තිරේ පිටිපස්සේ ඉන්න වැඩ කරන ගොඩාක් පිරිසක් හරි ගැහැට විඳිමින් ස්වාමීන් වහන්සේට මේ බණ දහන් ටික අහන්න, මට මේ බණ ටික කියලා පින් සිද්ධ කරගන්න, මේ ශාලාව හදන්න, මේ ටික කැප කරන්න, පුදුමාකාර රැය දවල් නොබලා හිතන්න බැරි තරම් ජීවිතේ කටුක අධ්‍යක්ෂකින් විදිමින් වැඩ කළා මේ පොඩි හම්සගුල ටික. අපේ රාහුල් හාමුදුරුවෝ, කශ්‍යප පොඩි හාමුදුරුවෝ ඇතුළු අනි සියලුම පොඩි හම්සගුල ටිකත්, ඒ වගේම තව අපේ අජිත් මහත්තයා කියලා ඉන්න ඒ මහත්තයා ඇතුළු තව පිරිසක් ඉන්නවා මේක හදන්න. මේ මට්ටමට ගත්තේ ඒගොල්ලන්ගේ ශ්‍රමයට. කෘතවේදී අපි ඒක සිහිපත් කිරීම, මේ බණපදේ අහගන්න අපිට මේ අවස්ථාව හදලා දුන්නා, අපිට නිවන් දකින මේ පණිඩය ලබා ගන්න මේ අවස්ථාව හදලා දුන්න මේ පොඩි හාමුදුරුවෝ ටික ඔක්කොටම, මේට උදව් කර උපකාර කරපු ගිහි පින්වතුන් ඔක්කොටම, අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊයේ තද සිව්පස්යෙන් ධම්පියම් පිළිගන්නපු ඒ සියලු නම් වශයෙන් කියන්න බරන සියලුම මහත්තුරුන්ට, ඒ සීසීබී ආයතන වගේ සියලුම ආයතනවල මහත්තුරුන්ට, සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයත් සැලසේවා. උතුම් වූ අජරාම නිර්වාණ සම්පති සාක්ෂාත් කරගන්න මෙම කුසල ධර්ම මේ සෑම දිනාට නිවන් පින් සම්පාරමිතාව වේවා කියලා පින් අනුමෝදන් සාදු සාදු.
තාමත්ම කරුණාමයිත්‍රය මිත්‍ර අද දවස පුරාම දස් ස්වාමීන් වහන්සේ අපට ඒකාන්ත නිමිති මාර්ගය පහදා දෙමින් විශාල සේවයක් වහන්සේ දෙනුපි අපට විශ්වවිද්‍යාල නා ශාසනයේ පෙන් නදගෙන මේ කටයුතු සිද්ධදේ නිසා අපි ඒවල දෙනා වහන්සේම ඉතාම කරුණාමයෙන් අවංක හදවතින් මුදිතව මහන්සේට නිසාසනේ කටයුතු කරන්නට දුක් නිරෝගී සුවපත් භාවි දීර්ඝායස නිරෝගී සබල දේවා ලැබේවා කිසි ප්‍රාර්ථනාවෙන් විහිත් අධ්‍යයනා කරන කවුරුත් එක්ක විහිත් අධ්‍යයනා කරමු. තස්ස භගවතු රතෝ සම්මා සම්බුන් නමෝ තස්ස භගවතු රතෝ සම්මා සම්බුන් නමෝ තස්ස භගවතු රතෝ සම්මා සම්බුන් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුන් විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකේ අනුත්තරෝ පුරිස ධම්මසාරති රද්ධා මනුසානං බුද්ධෝ භගවා සාකාතෝ භගවතා ධම්මෝ සංඝේ අකාලිකෝ වේහි පස්සිකෝ පනහ උපජ්ජද්දං වේදි ධම්මෝ විඤ්ඤෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සම්බෝ විජ්ජෝ මගදෝසාය පටිපන්නෝ භගවතෝ සාවක සම්බෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක යදිදං ජන්තා පුරිස යුගානයන්ත පුරිසපං ඒස භගවතෝ සාවක සංඝෝ වුනේය හියෝ රක්කිනේයෝ අංජය කරණි අනන්තරං පුඤ්ඤක්ඛෙද්දං ලෝකසති ඒතේන සජ්ජපන් සබ්බ රෝගෝ විනසතු හේතේන සංච පඤ්චේන සබ්බ රෝගෝ විනසතු හේතේන සංච පඤ්චේන සබ්බ රෝගෝ තණ්හං කරෝ මහාවීරෝ මිදං කරෝ මරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ යුදින් කොණ්ඩඤ්ඤෝ ජලපමග්ගෝ මංගලෝ පුරිසස සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන් සෝදිතෝ ගුණ සම්පන්නෝ අනෝමදන්ති ජනන් පදුමෝ ලෝක පඤ්චෝ නාරදෝ වරසාරති පදුමච්චරෝ සත්‍යසාරෝ සුමේධෝ අග්ගපුංග ජාතෝ සම්බ ලෝකං ගෝපියදස්සී අද්ධදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනු සිද්ධන්තෝ අසමෝ ලෝකේ තිස්සෝ අරදසං පුස්සෝ වරදසං බුද්ධෝ පද්දේත අමෝක සිතේ සබ්බහිතෝ සන්තාවෙස භූචක්කදාය කකුසන්දෝ දන්ත භාවෝ කෝනාගමනෝරණ්‍ය සුභපෝ සම්පන්නෝ ගෝතමෝ සංඛෙපුං තේසං රංජේන සීදේන කන්ති මෙන්තමයි තේ පිසං අනුරක්ඛන්තු ආරෝග්‍යේ තේසං රංජේන සීදේන කන්ති මෙන්තමයි තේ පිසං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන තේසං රංජේන සීලේන කන්ති මෙන්තවරේ තේපි ත්වං අනුරංකං ආරෝගේන සුඛේන චාති මහාකාරුණිකෝ නාථෝ හිතාය ධම්මපාණිනා ඌරද්වා පාරමී සම්මා පත්තෝ සම්බෝධි මුන් ఏతేన రంచ వంజేన ఓతుతే జయమం జయంతో బోధియా మూహే సఖ్యానం నందివన్ ఏవం తుయిహం జయో జయస్సు జయమ సక్రాంత బుద్ధరతనం మోసతం వంచమం హితం దేవ మనుష్యానం బుద్ధ తేజేన సక్రంతు భద్రభాసం వే దుఃఖోపశమి సక్రద్వధమ్మరతనం మోసతం వంచమం పరిరాపశమనం ధమ్మ తేజేన రతన లోకే విద్యతి వివిధాకృతురతనం బుద్ధతం తస్మా
స్వామిన్ వహన్సలకి అవసరాయి వడి విలావక్ గానే స్వామిన్ వహన్సల వేసేలా నిసా విశేషమ నాయక మహింపానన్ వహన్సేట పుణ్యానుమోదనాకర సిటిను అపే స్వామిన్ వహన్సే వెనువిన్ మహాసంగరత్నే లవా పిరిత్ సూత్ర దేశనాకర వీమ సంబంధే నాయక మహింపానన్ వహన్సేట నమస్కార పూర్వక అపి పుణ్యానుమోదనాకరణవా ఈ వగేమ කොහොම නමුත් හෙට දවසේ වැඩසටහන කරන්න ඕන නිසා අද රාත්‍රී විවේක ගන්න එක හොඳයි අපේ ස්වාමීන් වහන්සේලාත් විශේෂ වෙලා ඉන්න නිසා විවේකයෙන් වැඩ ඉඳලා හෙට දවසේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ආරාධනා කර සිටිනවා හෙට දවසේදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මම හිතන්නේ පේටක උපදේශයත් ආශ්‍රිත කරගෙන සතිපට්ඨාන සූත්‍රයත් සහිතව දේශනා සහ සාකච්ඡා වැඩසටහනක් පැවැත්වෙනවා අවසාන වශයෙන් බලාපොරොත්තු වෙනවා හිට දිනේදී පැය එකමාරක්වත් අපේ සියලුම ස්වාමින් වහන්සේලා මේ යම්කිසි සාකච්ඡා මණ්ඩපයක් එක ධර්ම සාකච්ඡාවක්ම නෙමෙයි ශාසනය සම්බන්ධයෙන් අපේ හොඳ යෝජනා තියෙන්න පුළුවන් හොඳ අදහස් තියෙන්න පුළුවන් ඒ පිළිබඳව පැයක් එකමාරක් වගේ අපේ බොහොම වික්ත ප්‍රතිපල ස්වාමින් වහන්සේලා ඉන්නෝ නායක මහින් පානන් වහන්සේලා ඉන්නෝ හොඳ අදහස් අපිට මතුවෙන්න පුළුවන් ඒ නිසා අපි වැඩසටහන නිමා කරන්න පැයක් එකමාරක් වගේ තියලා සාකච්ඡා මණ්ඩපයක් පවත්වන්න තීරණය කරලා තියෙනවා අවසාන වශයෙන් ස්වාමින් වහන්සේ සියලුම ස්වාමින් වහන්සේලාට වටිනා ධර්ම පුස්තක පූජාවක් සිදු කරන්න අපි ලෑස්ති කරලා තිනවා පින්කම් ඒ ධර්ම පුස්තක පූජාවක් සිදු කරලා පින්කම හමාර කරන්නේ හෙට දවසේ උදෑසන මේ ස්ථානට වැඩම කරන ලෙසත් ආරාධනා කරනවා ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ අපේ සුදස්සන ස්වාමීන් වහන්සේ බලවත් අසනීපෙන් ඉඳිද්දී පවා කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ ධර්ම විවරණය කිරීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා අපිට මග නොමග කියා දුන් අපේම ගුරු දේවයන් වහන්සේ වූ ස්වාමීන් වහන්සේට ඒ වගේම ස්වාමීන් මා දැන් මේ 31 වෙනිදාට 7 දවස් මේ මාතාවටත් ස්වාමීන් වහන්සේ කළපින් අපි සියලු ස්වාමීන් වහන්සේලා කළපින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා සෑම දිනකටම ලෝතුරු නිවන් පිණිස මේ පින් මේ වායිස් කියලා අපි